හරි. ඊටම නම් අද කතා කරන්න හිතුවේ විතක්ක සංඛාන සූත්‍රය ගැන. මජ්ක්‍ධිම නිකායේ සීහනාද වග්ගයේ. මේ සූත්‍රය කට්ටිය කියවලා තියෙනවා. කලින් කියවලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි අපි භාවනා කටයුතු කරගෙන යද්දී අපට ඇතිවෙන අකුසල් විතර්ක පාලනය කරගන්නේ කොහොමද? ඒත් එක්කම ඒ අකුසල් විතර්ක ඇති වෙද්දී ඒවා දුරු කරගෙන නැවත වතාවක් භාවනා අරමුණට හෝ වේවා ඒ කුසල් අරමුණට හිත නංවා ගන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ සූත්‍රයේදී විස්තර වෙන්නේ. විශේෂයෙන්ම මෙතනින් මතක් කරන්නේ සමත භාවනාවක් කරගෙන යන අවස්ථාවක ඒ භාවනාවට බාධා කර වෙන විදිහේ විතර්ක ඇති වුණාම ඒවා අපි අයින් කරගන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් අපිට ගොඩක් වැදගත් නේද? අපි එදිනෙදා කටයුතු කරද්දී ගොඩක් වැදගත් කොහොමද එතකොට මේ හිත පාලනය කරගෙන භාවනා ආරමුණකට නැවත හිත නංවා ගන්න කියන කාරණාව. එතකොට මේ මොල් ටික කවුරු හරි කියවනවද? ඔක්කොම අපි කියවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම ඡේදයක්ම. අපි මොල ටික විතරක් පළවෙනි ලොකු ඡේදේ. ඒ කියන්නේ 216 කියන කොටස. ඔතන ඉඳන් බලාගෙන කියවන්න පුළුවන් නේ? කවුරු හරි කියවමු බලන්න පොඩ්ඩක්. කවුද කැමති? පවර චිත්තයස්ම කියමු බලන්න.
ඒවන් මේසතං ඒකං සමයන් භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වූච.
ඔව්, මේ ටිකේ කියවෙන කරුණු පැහැදිලි ඉන්නේ නේද? ඉතින් නිදානය භාග්‍යතුන් වහන්සේ දේවරම් වෙහෙරේ වාසය කරන අවස්ථාවේදී තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. ඉතින් ඒ ඉතිරි කාරණා ටික පැහැදිලි. ඉතින් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා මහණෙනි කියලා. ඊට පස්සේ ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට සූත්‍ර දේශනාව ආරම්භ කරනවා. ඒ ටික තමයි වැදගත්.
අදිචිත්තේන භික්කවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බානි කතමානි පංච ඉද භික්කවේ භික්ඛුනෝ යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසි කරෝතෝ උපපජ්ජಂತಿ පාපකා අකුසලා විතක්කා චන්දූප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි තේන භික්කවේ භික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං කුසලූප සංහිතං තස්ස තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරොන්තෝ කුසලූප සංහිතං යේ පාපකා අකුසලා විතක්කා චන්දූප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි තේ පහීයන්ති තේ අබ්බත්තං ගච්ඡanti තේසං පහානා අජ්ජත්තමේව චිත්තං සන්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති සීයතාපි භික්කවේ දක්කෝ පලගන්නෝවා පලගන්නන් තේවාසීවා සුකුමාය ආනියා ඕලාරිකං ආනින් අබිනිහනේය අබිනිහරේය අබිනිවත්තේය ඒවමේව කෝ භික්කවේ භික්කොනෝ යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරෝතෝ uppajjanti papaka akusala vitakka chandupa sanghitapi dosupa sanghitapi mohupa sanghitapi tena bhikkave bhikkhuna tamha nimitta anyan nimittam manasikatabbam kusalupa sanghitam tassa tamha nimitta anyan nimittam manasikaroto kusalupa sanghitam ye papaka akusala vitakka chandupa sanghitapi දෝසෝපසංහිතාපි මෝහෝපසංහිතාපි තේ පහීයන්ති තේ අබ්භත්තං ගච්ඡanti තේසං පහනා අධ්‍යත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති.
හරි. එතට කෙටියෙන්ම කිව්වොත් මෙතන අධිචිත්ත මනුයුත්තේන භික්ඛුනා මෙතන අධිචිත්තං කියන එක අටුවාවේ විස්තර කරනවා. පේනවෙති අධිචිත්ත මනුයුත්තේන කියන වචනේ තේරුම දස කුසල කර්මපත්වල විදියට ඉපදුණු සිතට කියනවා සිත කියලා. එතකොට දස කුසල් වලට කියනවා දස කුසල් සිත් වලට සිත. විපස්සනා පාදක අෂ්ටසමාපatti සිතට අර මුලින් කියපු සිතට වඩා අධික වූ සිතයි කියන අර්ථයෙන් අධිචිත්ත කියලා නමක් කියනවා. පැහැදිලි නේ? රකිටියෙම කිව්වොත් මේ ධාන සිතක් ගැනයි මෙතන කියන්නේ අධිචිත්ත කියලා. එතකොට සාමාන්‍ය කුසල් සිතට අපි සිතයි කියලා සාමාන්‍ය විදිහට චිත්ත කියලා වචනේ පාවිච්චි වෙන්නේ. එතකොට මේ විපස්සනාවට පාදක කරගන්න අෂ්ට සමාපatti සිතට කියනවා අධිචිත්ත කියලා. අනුයුත්තේන කියලා කියන්නේ ඒ අධිචිත්තයේ යෙදෙන කියන එකයි තේරුම. කෙටියෙන්ම කිව්වොත් යුත්ත පයුත්තේන කියලායි විස්තර කරන්නේ. එතකොට මේ සමාධි භාවනාවක යෙදෙන කියන එකයි තේරුම. අධිචිත්තං අනුයුත්තේන භික්ඛුනා. මේ විපස්සනා පාදක අෂ්ටසමාපත්තියක යෙදෙන භික්ෂුව විසින් කියන එකයි තේරුම. පැහැදිලි නේ? ඒක තව මොන හරි ගැටලු තියෙනවද ඊටිකේ? නැතු ඇති. පැහැදිලි. හරි. එතකොට ඒ විදිහේ භික්ෂුවක් ගැනයි දැන් මේ කියන්නේ. ඒ වගේ භික්ෂුවක් මෙන්න මේ නිමිති පහක් කාලයෙන් කාලයට සිහි කරන්න ඕන කියන එකයි කියන්නේ. ඒ කියන්නේ මොකක්ද? තමන්ට අකුසල් විතර්ක ඇති වෙද්දී ඒ අකුසල් විතර්ක දුරු කර ගැනීම සඳහා මෙන්න මේ පියවරයන් ටික මේ කරුණු ටික කරන්න පටන් ගන්න. මේ දේවල් වල යෙදෙන්න පටන් ගන්න කියන එකයි කියන්නේ. පැහැදිලි නේ? හරි. ඔන්න ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ එකින් එක විස්තර කරනවා. මොනවද ඒ අපට කරන්න පුළුවන් පියවර පහ? කෙලෙස් හිතක් ඇති වුණාම, අකුසලයක් ඇති වුණාම මොන වගේ පියවරද අපි අනුගමනය කරන්න ඕන? ඉද භික්කවේ භික්කුණෝ යම් නිමිත්තං ආගම ඔය විදිහට විස්තර කරනවා. යම් නිමිත්තක් යම් කරුණක් මෙනෙහි කරද්දී පාපී අකුසල් විතර්ක, මොන වගේ පාපී අකුසල් විතර්කද? චන්දූප සංහිත වූ, ඒ කියන්නේ ලෝභය මුල් කොටගත්තු, එහෙම නැත්නම් ද්වේෂය, ද්වේෂ සංප්‍රයුක්ත කියන එකයි උපසංහිත කියලා කියන්නේ. එතකොට ද්වේෂයෙන් යුක්ත, ලෝභයෙන් යුක්ත, එහෙම නැත්නම් ද්වේෂයෙන් යුක්ත, එහෙම නැත්නම් මෝහ උපසංහිත, මුලා භවින් යුක්ත අකුසල් විතර්ක පහළ වෙනවද? තේන භික්කවේ භික්ඛුනා මේ විදිහට විස්තර කරනවා. ඒ භික්ෂුව විසින් ඒ කියපෝ නිමිත්තෙන්, එහෙම නැත්නම් දැන් මෙනෙහි කර කර ඉන්න යම් නිමිත්තක් තියෙනවනේ, යම් දෙයක් මෙනෙහි කර කර ඉද්දී යම් විදියකට යම් කරුණක් ගැන හිතද්දී නම් මේ අකුසල් ඇති උනේ. අන්න ඒ දැනට හිතමින් ඉන්න අරමුණින් අන්‍ය වූ අරමුණක් මෙනෙහි කළ යුතුයි. කොයි වගේ අරමුණක්ද? කුසලූප සංහිත අරමුණක්. කෙටියෙන්ම කිව්වොත් දැන් ඒ හිත හිත ඉන්න අරමුණට වඩා වෙනස් කුසල් අරමුණකට හිත නංවන්න ඕන. දැන් මෙතන කෙටියෙන් භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරනවා. කුසලූප සංහිත වෙනත් නිමිත්තක් මෙනෙහි කරන්න කියලා. ඉතින් මේ කාරණාව දීර්ඝව අටකතාවේ විස්තර කරනවා. ඒතර කොයි වගේ අවස්ථාවක මොන වගේ නිමිත්තක්ද අපි මෙනෙහි කරන්න ඕන කියන ටික දීර්ඝව අටකතාවේ විස්තර කරනවා. ඊට පස්සේ විස්තර කරන්නේ තස්ස ඒ භික්ෂුවට තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරෝතෝ. ඒ නිමිත්තෙන් අන්‍ය වූ නිමිත්තක් මෙනෙහි කරද්දී අන්‍ය වූ කුසල නිමිත්තක් කුසලූප සංහිත නිමිත්තක් මෙනෙහි කරද්දී යම් ඒ පාපී අකුසල් විතර්ක තිබුණද, එතකොට මේ චන්දූප සංහිත ආදී පද, එතකොට මේ අකුසලා විතක්කා කියන වචනේ විශේෂණ පදයි. එතකොට ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත අකුසල් විතර්ක තිබුණද ඒවා ප්‍රහාණය වෙනවා. එතකොට අස්තයට යනවා. එහෙම නැත්නම් ඒත් ප්‍රහාණය වෙනවා කියන වචනේටම තව සමාන වචනයක් අවසන් වෙනවා කියන එකයි තේරුම. අභි අත්ථං ගච්ඡanti. අත්ථං ගච්ඡති කියන්නේ දැන් ඉර නම් අපි කියනවා අස්තයට යනවා කියන්නේ නේද? ඒ කියන්නේ ඉර බැහැලා යනවා. ඒ වගේ තමයි මෙතනත් අභි අත්ථං ගච්ඡanti. ඒ කියන්නේ අස්තයට යනවා. ඉතින් කිව්වොත් ඒවා ප්‍රහාණය වෙනවා කියලා කියන්න පුළුවන්. මෙතන අදහස් වෙන්නේ ඇත්තටම යටපත් වෙනවා. පැහැදිලිනේ? ඊට පස්සේ මෙතන පාඩයක් තියෙනවා. තේසම් පහනා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති. එතකොට මේකේ කොහොමද අපි මෙතන අර්ථය ගන්නේ? තේසම් පහනා. ඒ අතරේ අපි ව්‍යාකරණ ටිකක් දැනගන්නේ කොහොඳයි නේද? මොකක්ද මෙතන විභක්තිය? තේසම් පහනා. මොකක්ද? කවුරු හරි කියමු බලන්න එක්කෙනෙක් නේද? මොකක්ද විභක්තිය ඇත්තේ? මොන අර්ථයේ මොන විභක්තියද කියලා කියන්න පුළුවන්ද? හේතු අර්ථ පංචමියක් නේද? එතකොට කොහොමද අපි අර්ථ ගන්න ඕන? තේසම් පහනා. ඒවා ප්‍රහාණය වීම හේතුවෙන්, ඒවායේ ප්‍රහාණය වීම හේතුවෙන්, එහෙමයි අර්ථ ගන්න ඕන. අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ. ඒ වගේ තැන්වල අර නිරෝධා කියන පදයේ යෙදෙන්නේ පංචමියෙන් ඒ විදිහම තමයි මෙතනත්. එතකොට මෙතනත් එතකොට ඒ විදිහටම අර්ථ ගන්න ඕන. තේ සම්පදයේ චට්ටි පහනා පදයේ පංචමි. ඒවායේ ප්‍රහාණය වීම හේතුවෙන්, ඒවායේ ප්‍රහාණය වීම හේතුවෙන් සිත් අජ්ජත්තං ඒව චිත්තං සම්තිට්ඨති. එතකොට සිත ආධ්‍යාත්මයේම පිහිටා ගන්නවා. ඒ කියන්නේ අර සමා නැවතත් අර සමාධි අරමුණට හිත නංවාගෙන කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ sannisīdati ekodi hoti samādiyati ඒ පද ඔක්කොම අරට සමාන වචන. දැකලා ඇති මේක බුද්ධ දේශනාවේ තියෙන රටාවක්. දැන් අට කතා ටීකාවලත් ඒ විදිහටම යෙදෙනවා. එක වචනයකින් විස්තර කරලා තව ටිකක් ඒක පැහැදිලි කරන්න අපි ඒකට කියනවා වේ වචන දැක්වීම. එහෙම නැත්නම් සමාන වචන තව කීපයක් දක්වනවා ඒ වචනේම පැහැදිලි කරන්න. පැහැදිලිනේ? මෙතනත් ඒ වගේ. එතකොට හේතුව තමයි මේ මුල් වචනය කෙනෙකුට තේරෙන්නේ නැත්නම් ඊළඟ වචනයෙන් අර්ථය තේරුම් ගන්න පුළුවන් මෙතන කියපු. ඒ නිසා තමයි අපි ඒ විදිහේ සමාන වචන කීපයකින් පැහැදිලි කරනවා නැවතත්. සමහර තැනක වෙනස් අර්ථත් තියෙනවා. මේ තැනක මේ සම්තිට්ඨති කියන්නේ සංසිඳිලා පිහිටනවා. sannisīdati කියන්නේත් ඒකයි. ඊට පස්සේ ඒකෝදි හෝති කියන්නේ එකඟ භාවයටපත් වෙනවා, සමාධිමත් වෙනවා. එතකොට මේ ඔක්කොගේම අර්ථය බොහෝ සෙයින්ම සමානයි. එතකොට තව හොඳට පැහැදිලි වෙන්න තමයි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහේ එක සමාන වචන කීපයක් දක්වන්නේ. ඊට පස්සේ උපමාව තියෙන්නේ. අපි ඒ ටිකට යන්න කලින් බලමු අටුවාවේ ඒ වෙනකන් කියන කරුණු ටික නේද. හරි, ඊට පස්සේ මෙතන විස්තර කරන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉතින් පෙරබත් කාලේ පිණ්ඩපාතේ හැසිරිලා දානයෙන් පස්සේ පිණ්ඩපාතය අවසන් කරලා ඒ පිණ්ඩපාතයෙන් වැළකිලා නිසීදනයක් අරගෙන අසුවල් ගස මුල හෝ වේවා, එහෙම නැත්නම් කැලෑවේ හෝ වේවා, පර්වත පාදයේ හෝ පබ්භාරයේ හෝ ශ්‍රමණ ධර්ම කරනවා කියලා නික්මෙන අවස්ථාවේදීත්, ඒ කියන්නේ තාම දැන් භාවනා කරන්න පටන් අරන්ද නැද්ද? භාවනා කරන්න තාම පරයන්කේ ඉඳගෙන නැහැ. පරයන්කේ ඉඳගන්න සූදානම් වෙන අවස්ථාව මේ. එතෙන්න ගිහිල්ලා අත්වලින් හෝ පාදවලින් හෝ ඒ ඉඳගන්න ස්ථානයෙන් තනකොළ, එහෙම නැත්නම් වැටිලා තියෙන කොළ වර්ග එහෙම අයින් කරන අවස්ථාවේදීත් උන්වහන්සේට කියන්නේ අධිචිත්ත අනුයුක්තෝ කියලාමයි. ඒ මොකද දැන් භාවනා අරමුණින් භාවනාව ආරම්භ කරන්න කියන අදහසින් කටයුතු කරන නිසා. පැහැදිලිද නේ? ඊට පස්සේ ඒ භාවනා ආසනයේ ඉඳගෙන අතපය පිරිසිදු කරගෙන පල්ලංකය නංවලා මූල කර්මස්ථානය අරගෙන ඒ භාවනාව කරන අවස්ථාවේදීත් උන්වහන්සේට කියන්නේ අධිචිත්ත අනුයුක්තෝ කියලාමයි. පැහැදිලිද? ඒතර කෙටියෙන්ම කිව්වොත් මෙතනදී මේ අධිචිත්ත මනුයුක්ත කියන වචනය, එහෙම නැත්නම් මේ භාවනා අරමුණට හිත නංවන භික්ෂුව කියලා මෙතනින් කියන්නේ දැන් පරයන්කේ ඉඳගෙන භාවනා කරන අවස්ථාවම විතරක් නෙවෙයි, ඊට කලින් ඒකට සූදානම් වෙන අවස්ථාවේ මේ භාවනා කරන්න යනවා කියලා තමන් කුටියෙන් නික්මිලා යන අවස්ථාවේ පටන්ම කුටියේ ඉඳන් වෙන තැනක නම් එහෙම නැත්නම් කුටිය ඇතුලේ නම් කරන්නේ වෙන කටයුතු කරලා අවසන් කරලා දැන් එහෙමනම් පරයන්කයක් කරන්න ඕන කියලා හිතාගෙන කටයුතු ආරම්භ කරන මොහොතේ පටන්ම උන්වහන්සේට අපි කියන්නේ අධිචිත්ත මනුයුක්තෝ භික්ඛු. පැහැදිලිනේ මේ සූත්‍ර දේශනාවේ හැටියට? පැහැදිලිද? ආ, හේතුව තමයි දැන් භාවනාවක් කරන්න සූදානම් වෙනවා කියන අර්ථයෙන්. ඊට පස්සේ කියවුණානේ මෙතන පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බං කියලා. මෙතන මේ පාඨය පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බානි කියලා වනි. ඒ පාඨයේ තියෙන නිමිත්තානි කියන පාඨය තමයි විස්තර කරන්නේ. එතකොට කරුණු පහක් කියන එකයි. අපි කරුණු පහක් කාලයෙන් කාලයට මෙනෙහි කරන්න ඕන කියන එකයි කියන්නේ. හරි, ඊට පස්සේ මේ ඔක්කොම අපි එකින් එකම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොනවා ටිකක් වෙලාව අපිට මදි වෙයි නේ. ඉතින් මෙතන කියන්නේ කාලේන කාලං කියන්නේ කලින් කලට කියලා. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා. දැන් මේ කමඨහන කියන එක මොහොතකටවත් අත්හරින්නේ නැතුව නිරන්තරවම මෙනෙහි කරන්න ඕන නේද? දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සතිපට්ඨානයෙන් ගිලිහෙන්නේ නැතුව තමන්ගේ හිත පවත්වන්න කියලානේ. කොහොමද? ගෝචරේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසයේ, ඔය විදිහට දේශනා කළා. තමන්ගේ ඒ ගෝචරය කියලා කියන්නේම කමඨහන් මනසිකාරයක්. එතකොට සතර සතිපට්ඨානීර කියන නමක්නේ. ඉතින් එහෙම කාලයෙන් කාලයට විතරක් ඇයි මේ දේවල් මෙනෙහි කරන්න කියලා කිව්වේ? එතකොට මේ දෙක ගැළපෙන්නේ නැහැ වගේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකයි මේ ආපහු අහන්නේ. එහෙම නිරන්තරව මේ කමඨහන් මනසිකාරයේ කරන්න ඕන නම් ඇයි මේ කාලෙන් කාලෙට මේ මෙනෙහි කිරීම කරන්න කියලා කිව්වේ? ඊට පස්සේ විස්තර කරනවා පිළේ කර්මස්ථාන 38ක් බෙදලා දැක්ුවා. ඉතින් ඒ කමඨහන් අතුරෙන් භික්ෂුව විසින් තමන්ගේ කැමති කමඨහනක් අරගෙන ඉඳගෙන ඉද්දී යම් කිසි කෙලෙසයක් උපදින තාක්කල් කෙලෙසයක් උපදින තාක්කල් මේ නිමිති එහෙම නැත්නම් මේ කරුණ මෙනෙහි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට යම් අවස්ථාවක මේ කෙලෙස් උපදිනවද ඒ අවස්ථාවේදී තමයි මෙන්න මේ කියපු කරුණ අරගෙන සිතේ හටගත්තු ඒ අර්බුදය එහෙම නැත්නම් සිතේ හටගත්තු ගැටලුව බැහැර කරලා කල යුත්තේ කියලා ඒ බව දක්වන්න තමයි මේ විදිහට දේශනා කළේ. පැහැදිලිද? කෙටියෙන්ම කිව්වොත් දැන් අපි වෙන භාවනා අරමුණක ඉන්නවා නම් හිතේ කුසල් මනසිකාරයක් තියෙනවා නම් එතකොට අපහු විශේෂයෙන් අපිට හිත අලුතෙන් කුසලයකට නංවන්න ඕන කියලා කතාවක් තියෙද? එහෙම අවශ්‍ය නැහැ. දැන් ගැටලුවක් නැහෙනේ දැනට. පැහැදිලිනේ? එතකොට යම් අවස්ථාවක ගැටලුවක් ඇති වුණොත් අන්න ඒ වෙලාවේදී තමයි අපි විශේෂයෙන් ප්‍රයෝගයක් යොදන්න ඕන මේ ගැටලුවෙන් මිදෙන්න. පැහැදිලි නේද? ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දේශනා කළේ. අර විදිහේ කාලේන කාලං කියලා කිව්වේ සුදුසු කාලයේදී අකුසල් ආදියක් ඉස්මතු වෙන අවස්ථාවේදී තමයි මෙන්න මේ ප්‍රයෝග ටික අපි යොදන්න ඕන. ඊට පස්සේ විස්තර කරලා තියෙනවා අර චන්දූප සංහිත දෝසූප සංහිත ওই විදිහට කරුණු ටික. එතකොට මේ චන්දූප සංහිත කියලා කිව්වේ රාග සංප්‍රයුක්ත කියන එකයි. එතකොට මේ විතර්ක තුනේ ක්ෂේත්‍රයත් අරමුණත් දැනගත යුතුයි කියලා කියනවා. එතකොට මොන විතර්ක තුනේද? චන්දූප සංහිත, දෝසූප සංහිත, මෝහූප සංහිත කියලා පාට තුනක් ආවනි. ඒ එකිනෙකේ ඒ විතර්කවල ක්ෂේත්‍රය සහ අරමුණ කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන. එතකොට ක්ෂේත්‍රය කියලා කියන්නේ ඒ එකිනෙක විතර්කය බැස ගන්න පුළුවන් ප්‍රදේශය කියන එකයි. පැහැදිලිනේ? කෙත කියනක සිංහලෙන් නම් කෙත කියන එක. එතකොට කොහොමද මේ චන්දූප සංහිත කියවලා කියන විතර්කවලට ක්ෂේත්‍රය තමයි ලෝභසිත 8. එතකොට ලෝභසිත 8 තමයි මේ චන්දූප සංහිත විතර්ක බැසගන්නේ. චන්දූප සංහිත විතර්කයක් ඇති වෙන්න පුළුවන්නේ මේ සිත් 8 අතුරින් එකකින්ද නැද්ද? එහෙම නෙවෙයිද? ඒ 8 අතරින් එකකින් තමයි චන්දූප සංහිත විතර්කයක් ඇති වෙන්නේ. එතකොට දෝෂ උපසංහිත විතර්කයන්ට මොකක්ද ක්ෂේත්‍රය? දේශහිත කීයද? දෙකයි. එතකොට මෝහූප සංහිත විතර්කවලට මෝහය යෙදෙන හිත් කීයක් තියෙනවද? ඔය හිත් 89 අතරේ මෝහය යෙදෙන හිත් කීයක් තියෙනවද? කීයද? ඔව් 12ම මෝහය යෙදෙනවානේ. ඒ නිසා තමයි මෙතන කියන්නේ මෝහ සම්ප්‍රයුක්ත. එහෙම නැත්නම් මෝහයෙන් යුක්ත විතර්කවලට අකුසල් සිත් 12ම ක්ෂේත්‍රය වෙනවා. විචිකිච්ඡා උද්දච්ච සම්ප්‍රයුක්ත කියන මෝහ මූල සිත් කියලා අපි කියන හිත් දෙක. එතකොට මේවට පාටිපුද්ගලික කෙත්තං කියලා කියන්නේ. එතකොට මෝහ උපසංහිත මෝහය විතරක් යෙදෙන. මෝහය පමණක්, මෝහය කියන විතර්කය පමණක් යෙදෙන තැන්. මෝහයත් එක්ක ලෝභය, මෝහයත් එක්ක ද්වේෂය, ඉතිරි හිත් 10ත් යෙදෙනවා. පැහැදිලිනේ? ඒ නිසා තමයි මේ විදියට වෙන් කරලා පෙන්වන්නේ. ඊට පස්සේ මේ විතර්ක තුනටම සබ්බේ සම්පි. මේ විතර්ක තුනටම සත්වයොත් අරමුණ වෙන්න පුළුවන්, සංස්කාරත් අරමුණ වෙන්න පුළුවන්. එතකොට මේ අරමුණු විදියට ඇතැම් විතර්කයකට සත්වයෝ අරමුණ වෙන්න පුළුවන්. සත්වයෝ කියන එක තේරෙනව නේද? පණ තියෙන ජීවීන් කියන එකයි. එතකොට සංඛාර කියලා මෙතනින් කිව්වේ සංඛාරාරම්මන. සංඛාර කියලා කිව්වේ පණ නැති දේවල්. උදාහරණයක් විදියට තමන් සතුව තියෙනවා අපි හිතමු මොකක් හරි උපකරණයක්. අපි හිතමු පොතක්, වටින පොතක් තියෙනවා. ඒකට ලෝභයක් ඇති වෙන්න පුළුවන්ද බෑද? ඒ පොත අරමුණු කරගෙන ඒකට ලෝභයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක සංස්කාර ආරම්මණයයි. පැහැදිලිද? එතකොට මේ මේ ඉතු ඉෂ්ට අනිෂ්ට ඒ වගේම ඒ විදියට වෙන් නොකල සත්වයන් කෙරෙහිත් සංස්කාර කෙරෙහිත් මෙන්න මේ කියන විතර්ක වර්ග තුනම ඇති වෙන්න පුළුවන් ද බැරිද? පුළුවන්. එතකොට ඒ මේ කියපු චන්දුූප සංහිතාදී විතර්ක මේ කියන සත්වයෝ සහ සංස්කාර කියන දෙකම කෙරෙහි ඇති වෙන්න පුළුවන්. ඒක ඉෂ්ට වෙන්නත් පුළුවන්, ඒ අරමුණ ඉෂ්ට වෙන්නත් පුළුවන්, අනිෂ්ට වෙන්නත් පුළුවන්, ඒ වගේම මධ්‍යස්ත වෙන්නත් පුළුවන්. මෙතන අසමපෙක්කණං කියන එක ගැන විස්තර කරලා තියෙන්නේ ගේහස්සිත අඥාන උපේක්ඛා වශයෙන් ආරම්මනස්ස අයෝනිසෝ ගහණං කියලා ටීකාවේ. කොහොමද තේරුම්? එතකොට අඥාන උපේක්ෂා වශයෙන් අරමුණ නුනුවණින් ගැනීම, නුවණින් තොරව ගන්න එකට තමයි කියන්නේ අසමපෙක්කණ කියලා. සමව නොබැලීම කියන එකයි. හරි, ඊට පස්සේ එනවා අඤ්ඤම්පි නිමිත්තම් මනසිකාතබ්බං කුසලූප සංහිතං කියලා පාඨයක් ආවනි පිළි. මොකක්ද ඒකේ තේරුම? ඒ විදිහේ යම් විතර්කයක් සිහි කරද්දී, යම් අරමුණක් සිහි කරද්දී අකුසල් විතර්ක ඇති වෙනවා නම් එයින් අන්‍ය වූ කුසල් විතර්කයක්, කුසල් නිමිත්තක් මෙනෙහි කරන්න පටන් ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ කාරණාව ගොඩක් දිගට විස්තර කරනවා. එතකොට මෙතන අඤ්ඤ නිමිත්ත කියලා කියද්දි දැන් පිළේ මේ ටික විස්තර කරලා නැහැ. දැන් අපි මේකේ සිංහල පරිවර්තනයක් එහෙම බැලුවොත් තීරෙයි. ඉතින් මේක එහෙම වැඩි විස්තරයක් නැහැ. තමන් මෙනෙහි කරමින් ඉන්න විතර්කයෙන් අඤ්ඤ නිමිත්තක් මෙනෙහි කරන්න කියලායි තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට ඊට පස්සේ මෙතන විස්තර කරන අට කතාවේ දීර්ඝව මොකක්ද මේ අන්‍ය නිමිත්තක් කියලා කියන්නේ? චන්දූප සංහිතේ විතක්කේ සත්තේසු උප්පන්නේ අසුභ භාවනා අඤ්ඤං නිමිත්තං නාම. පැහැදිලිද? එතකොට චන්දූප සංහිත විතර්කයක්, එහෙම නැත්නම් ලෝභ විතර්කයක් සත්වයන් කෙරෙහි ඇති වුණොත් ඒ තැනකදී අසුභ භාවනාව තමයි අන්‍ය නිමිත්ත කියලා මෙතනින් අදහස් කළේ. පිලේ අන්‍ය නිමිත්ත කියලා, අඤ්ඤං නිමිත්තං කියලා අදහස් කරේ සත්වයෝ කෙරෙහි ලෝභයක් ඇති වුණොත් අසුභ භවනාවයි. පැහැදිලිද? සංස්කාරයන් කෙරෙහි ලෝභයක් ඇති වුණොත් අනිත්‍ය මනසිකාරය තමයි අන්‍ය නිමිත්ත කියලා අදහස් කරේ. එතකොට උදාහරණයක් විදිහට අපි හිතමු තමන් පාවිච්චි කරන අපි හිතමු ebook reader එකක් තියෙනවා නේද? ඕක ගැන ටිකක් තමන්ට ලෝභ හිතක් තියෙනවා. කවුරු හරි ඉල්ලුවත් පාවිච්චි කරන්න දෙන්න හිතෙන්නේ නැහැ කියලා හිතමු නේද? ඒ විදිහේ මොකක් හෝ ලෝභ හිතක් තියෙනවා නම් ඒක අයින් කරගන්න. එතකොට අපි මොකද්ද කරන්න ඕන? මෙන්න මෙතන මේ කියන්නේ සංස්කාරයන් කෙරෙහි, ඒ කියන්නේ පණ නැති දේවල් ගැන ලෝ උප්පන්නේ. මේ කියන්නේ චන්දූප සංහිත විතර්කයක් උපන්නම අනිත්‍ය මනසිකාරයේ තමයි භාග්‍යතුන් වහන්සේ මෙතනින් අන්‍ය නිමිත්ත කියලා අදහස් කළේ. එතකොට කොහොමද ඒක කරන්නේ? අපි පිරිසට මතක් කළා මේ අනිත්‍ය සංඥාව හැමෝටම නම් පොදුවේ මතක් කළේ නැහැ වෙන්න ඇති. උරුකරන්න අපි පොඩි කාලේ ඉඳන් අපේ ඉපදුණු අවස්ථාවේ ඉඳන් අපේ ජීවිතේ අවසන් වෙලා මරණයටපත් වෙලා ඒ මිනිහත් දිරලා පස් වෙලා යන අවස්ථාව වෙනකන් ඒ අවස්ථා ටික හිමීට මෙනෙහි කරන්න පුරුදු වෙන්න කියලා. එතකොට අපි හිතින් ඒ විදියට බලාගෙන යනවා මේ රූපයේ වෙනස්කම කියන එක. එතකොට ඒ විදියට අපි එහෙම බලලා පුරුදු කරලා තිබ්බම අපිට පුළුවන් මේ වගේ අරමුණක් උනත් ඒ වගේ ඒ අනිත්‍යත්වයටපත් වෙනවා කියන බව දැනගන්න. කියන්නේ අපි මේ විදිහට සිහි කරන්න එතකොට පුළුවන් මේ පාවිච්චි කරන මේ උපකරණයත් තව ටික කාලෙකින් දිරලා ගිහිල්ලා යම් දවසක පස් වෙලා කොටසක්වත් නැති වෙන විදිහට දිරා යනවද නැද්ද? එහෙම වෙනවා. අන්න ඒ බව තමන් සිහි කරගෙන මේ මානසිකාරය හුරු කරලා තිබුණා නම් ලෝභය ඇති වෙනවද නැද්ද? ලෝභය ඇති වෙන එක අඩු වෙනවා. ඇති වුණත් ඉක්මනින් අයින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි මේ අනිත්‍ය මානසිකාරය හුරු කරලා තියාගන්න ඕනේ. ඉතින් මේ දේ හැමදාම එකම විදියට තියෙන දෙයක් නෙවෙයි. මේ වස්තුවත් වෙනස් වෙලා යන දෙයක් කියලා අපි ඒකේ තියෙන අනිත්‍ය භාවය මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. පැහැදිලිනේ? එතකොට යම් කෙනෙක් විපස්සනා භාවනා වශයෙන් අනිත්‍යතාවය හොඳට වැඩෙන මට්ටමට හුරු කරලා තිබුණොත් ඉතින් ඒ කෙනාට පහසුයි. ඉතින් මේ අපි එකක් විදියට සැලකුවාට මෙතන තියෙන්නේ රූප ගොඩක එකතුවක්. ඒ රූපත් වේගයෙන් ඇතිවෙවි නැතිවෙවි යන ධර්ම. ඉතින් එහෙමනම් නිට්ටයව තියෙන උපකරණයක් කියලා දෙයක් මෙතන නැහැ. ඉතින් ඒවා වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන ධර්ම සමූහයක එකතුවක්, ධර්ම සමූහයක පැවැත්මක් මේ තියෙන්නේ කියලා අන්න ඒ විදිහට කල්පනා කරද්දී අර ඇති වුණ ලෝභය යටපත් වෙලා යනවා. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා ද්වේෂ විතර්ක සත්වයෝ කෙරෙහි ඇති වුණාම මෛත්‍රී භාවනාව තමයි අන්‍ය නිමිත්ත කියලා මෙතන දේශනා කළේ. ඒක පැහැදිලි ඉන්නේ දැන් මෛත්‍රී කමඨහන පටන් ගත්තයි කියවන්නේ නේද? ඉතින් ඒ වැඩි විස්තර එතකොට දැනගන්න පුළුවන් ද්වේෂයක් ඇති වුණාම මෛත්‍රී භාවනාව වශයෙන් ඒ ද්වේෂය යටපත් කරන්න පුළුවන් සත්වයෝ ගැන පණ තියෙන කෙනෙක් ගැන ද්වේෂයක් ඇති වුණොත්. පණ නැති දෙයක් ගැන ද්වේෂයක් ඇති වුණොත් ධාතු මනසිකාරයේ තමයි අන්‍ය නිමිත්ත කියලා කියන්නේ. ඊට පස්සේ විස්තර කරනවා මෝහ විතර්ක යත්තකත්ත්‍චි උප්පන්නේ කියලා මෙතන කියන එකේ තේරුම මොකක්ද? කවුරු හරි කියවම බලන්න. යත්තකත්ත්‍චි උප්පන්නේ මෝහ විතර්කයක් යම් කිසිවක් කෙරෙහි කියලානේ මෙතන තියෙන්නේ. ඒ කියන්නේ පණ ඇති දෙයක් හෝ වේවා පණ නැති දෙයක් කෙරෙහි, සත්ව හෝ සංස්කාර කෙරෙහි මෝහ විතර්කයක් ඇති වුණාම පංච ධම්ම උපනිස්සයෝ කියලා කියනවා. ධර්ම පහක් තියෙනවා, ඒ දේවල් මෙනෙහි කරන්න ඕන. ඒ ධර්ම පහක් මෙනෙහි කිරීම නෙවෙයි ඇත්තරම, ඒ ධර්ම පහක් ඇසුරු කිරීම තමයි අන්‍ය නිමිත්ත කියලා කියන්නේ. මෝහය ඇති වෙනවා නම් මෙන්න මේ ධර්ම පහ ඇසුරු කරන්න ඕනේ. ඒව ගැන අපි පසුව කතා කරනවා මෙතන යට. හරි. එතකොට දැන් පේනවා ඇති අඤ්ඤං නිමිත්තං කියලා කිව්වට අපි දැන් කියවගෙන යද්දි ඒක ඇතුලේ ලොකු අර්ථයක්, ගැඹුරු අර්ථයක් තියෙනවා නේ. ඉතින් මේ ටික අපි හොඳට දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒක පුහුණු කරන්න බැරි වෙනවා. හරි. ඊට පස්සේ ඔන්න එකින් එක විස්තර කරනවා කොහොමද මේ ටික ප්‍රායෝගිකව යොදාගන්නේ. අසුවල් කෙනාගේ අත් ලස්සනයි, එහෙම නැත්නම් පාද ලස්සනයි. මේ විදියට සත්වයෝ කෙරෙහි ලෝභයක් හටගත්තම අසුබ වශයෙන් සිහි කරන්න ඕන. මෙන්න මේ විදියට ප්‍රශ්නයක් අහන්න කියනවා. ඔය ඇලීම හටගත්තේ මොකක් විෂයෙහිද? මොකක් ගැනද ඔය ඇලීම හටගත්තේ? කෙස් වලටද ඇලුනේ? එහෙම නැත්නම් ලොම් වලටද ඇලුනේ? මුත්‍ර වලටද ඇලුනේ? ওই විදියට සිහි කරන්න කියනවා. දැන් එතකොට අපි අර එක රූපයක් විදියට සිහි කරද්දීනේ ඔය ලෝභය හටගන්නේ. එතකොට මේක කොටස් වලට බෙදලා, කොටස් 32කට බෙදලා එකිනෙකක් ගැන කල්පනා කරලා බැලුවොත් එතකොට මේ කොටස් වලට ලෝභය හටගන්නවාද කියලා? එතකොට ලෝභය හටගන්නේ නේද? ඒ ඔක්කොම එකක් විදියට සමස්තයක් විදියට සලකපුවම අර තියෙන පිළිකුල ගතිය ටිකක් අයින් වෙලා අපහු ලෝභයක් හටගන්නවා නේද? දැන් නිකමට හිතලා බලන්නකෝ. දැන් අපිට ඔය ලස්සනයි කියලා හිතෙන රූපයක් ඇත්තටම අර ලොකු බ්ලෙන්ඩර් එකක් වගේ එකට දාලා සම්පූර්ණ පොඩි කරලා ගත්තොත් එහෙම අනිත් හිතින් කල්පනා කරලා බලන්න දැන් ওই ටික අපි ලොකු භාජනයකට දාලා දෙනවා මේ අත දාන්නවත් කැමති වෙයිද ඒකට දැන් ඒ භාජනේ තියෙන්නේ අර කලින් අර ඇඟම තමයි හැබැයි අර විදියට සම්පූර්ණ කුඩු වෙලා මල මුත්‍ර ඒව ඔක්කොම මිශ්‍ර වෙලා ඒත් එක්ක ලේත් එක්ක මිශ්‍ර වෙලා ඔක්කොම සම්පූර්ණ කුඩු වෙලා කෑලි කෑලි තොට ඔකට අත දාන්නවත් කැමති වෙයිද ඒ තියා බලන්නවත් සමහර විට බැලුවත් සමහර විට වමන යන්නේ නේද දැන් එතකොට අර තනි ශරීරයක් විදියට තිබ්බ ටිකම නෙවෙයිද මෙතන තියෙන්නේ ඊට වඩා වෙනස් ටිකක් තියනවාද දැන් මේ විදියට කුඩු වුණායින් පස්සේ අර තිබ්බ ටික අයින් වෙලා වෙන කොටසක්ද යාවේ ඇඟේ නොතිබුණු කොටස් ටිකක්ද යාවේ ඒ තිබුණු ටිකම තමයි නේද තව ටිකක් කල්පනා කරලා බලන්නකෝ දැන් අපි ඔය කියන අපිට ඇලීමක් ඇති වෙන ශරීරයම අර විදුලි උඳුනක දාලා සම්පූර්ණ අළු වෙනකම් පිච්චුවොත් එහෙම අන්තිමට මොනවද ඉතිරි වෙන්නේ වාෂ්ප වෙන වතුර ටිකක් ඉතිරි වෙයි ඒ ටිකත් අපි වෙන් කරලා ගත්තා කියමුකෝ ආපහු ඉතිරි වෙන්නේ අළු ටිකක් ඉතින් ඔය කලින් තිබ්බ ශරීරයම නෙවෙයිද ඔය ඊට වඩා වෙනස් දේවල් තියෙනවද උතන එතකොට කල්පනා කරලා බලන්න ඕන අපි මේ ඇලීම හදාගන්නේ ඇයි ඒ ප්‍රධාන හේතුව තමයි අපේ අර ඝන සංඥා ආදිය දුර වෙලා නැති නිසා අපි ඒවා මේ සියල්ල සමෝහයක් විදියට එකම ඒකකයක් විදියට සලකන නිසා ඒ වගේම නিত্য සංඥා ආදිය පවතින නිසා තමයි ලෝභ හිත් හටගන්නේ. එහෙමනම් ඒ ටික ටිකෙන් ටික අයින් වුණොත් අපි ඒවා ටික බෙදලා වෙන් කරගන්න එහෙම බලන්න පුරුදු වුණොත් මොකද වෙන්නේ ටික කාලයක් යද්දි අන්න අපිට මේ ලෝභ ආදිය ඇති වෙන එක ටිකෙන් ටික යටපත් වෙනවා. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා මේ ශරීරය කිය මේ ආත්ම භාවය අස්ති 300කින් ඔසවලා තියෙන්නේ. නහරු 900කින් බැඳලා තියෙන්නේ. ඒ වගේම මස්පිඩු 900කින් ආලේප කරලා තියෙන්නේ. තෙත් හමකින් වෙලලා තියෙන්නේ. ඒ වගේම සිවියේ පැහැයෙන් වහලා තියෙන්නේ. වනමුක 9කින් ඒ වගේම ලෝමකූප 99000කින් අපිරිසිදු දේවල් වැස්සෙනවා. ඒ වගේම කුණප වලින් පිරීලා තියෙන්නේ මේ ශරීරය. දැන් මේ ටික තේරෙනව නේද මේ කියන කරුණ ටික? දැන් ඇත්තටම මේ කියන දේවල් නැති දේවල්ද මේ පොත්වල කියලා තියෙන්නේ? මේ බොරුද පොත්වල කියලා තියෙන දේ? එහෙම නැතුව අපිට මේ එකක් විදියට හිතෙන දේද හරි? එහෙම නැතුව මේ කියන විදියට නෙවෙයිද ඇත්තටම මේ ශරීරය කියන එක හැදිලා තියෙන්නේ? ඉතින් අපි කල්පනා කරන්න ඕන මේ අපි දැන් අසුභ භාවනාවක් කරනවා කියලා කියන්නේ නැති දෙයක් මවාගෙන බැලීමක් නෙවෙයි. යත තියෙන යතහ තියෙන ආකාරය එහෙම නැත්නම් යතහ ස්වභාවය තේරුම් ගන්න උත්සාහවත් වීම. පැහැදිලිද නේ? එතකොට දැන් ඇත්තටම තියෙන විදිය තමයි මේ කියන්නේ නේද? ඔව්. එතකොට දුග්ගන්ධෝ ජේගුච්ඡෝ පටික්කූලෝ දත්තින්ස කුණපසංචයෝ කියලා කියනවා. බොහොම දුර්ගන්ධයි. දැන් මේ දුර්ගන්ධ බව අපිට පේනවා ඉච්චර ප්‍රකට නැහැ. සාමාන්‍යයෙන් ඈතින් කෙනෙක්ව දැක්කට නේද? දවස් කීපයක් දත් මදින්නේ එහෙම නැතුව, මූණ හොදන්නේ නැතුව, වැසිකිලි කැසිකිලි කරලා හොදන්නේ නැතුව හිටියොත් අපිට මේ දුගඳ බව Tamanටම දැනෙයිද නැද්ද? දවස් කීපයක් පැම්පහසු වෙන්නෙත් නැතුව හිටියොත් මොකද වෙන්නේ? දැන් අපි දිනපතා පැම්පහසු වෙන්නේ, මූණ අතපය හොදන්නේ. එතකොට සබන් වර්ග පාවිච්චි කරන්නේ ඇයි? ඒ මොකද මේ දුගඳ බව තියෙන නිසා. ඉතින් දුගඳ බවක් නැත්තම් එහෙම පිරිසිදුම දෙයක් නම් අපිට ඒක මුකුත් කරන්න ඕනේ නැහැ නේද? ඒ නිසා ඉතින් අපි මේක තේරුම් ගන්න ඕන. ඒ වගේම පිළිකුල් කුණප 32 එකතුවක් නත්ති එත්ත සාරංවා වරංවාති එවං අසුභතෝ උපසංහරන්තස්ස සත්තේ සුප්පන්නෝ ලෝභෝ බහියති. එතකොට මේ මෙන්න මේ කියපු විදිහට අසුභ වශයෙන් සිහි කරන කෙනාගේ සත්වයන් කෙරෙහි උපන්නා වූ ලෝභය ප්‍රහාණය වෙනවා. ඒ නිසා මෙන්න මේ සත්වයන් කෙරෙහි ලෝභය ඇති වුණ කෙනාට අසුභ වශයෙන් මෙනෙහි කිරීම තමයි අන්‍ය නිමිත්ත කියලා කිව්වේ. හරි, මේ ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙනා ඉක්මනට අහමු බලන්න. නෑ, අදිචිත්තේ උපදිනවා කියලා නෙවෙයි කිව්වේ. මේ සූත්‍රයේදී අදිචිත්තයේ යෙදෙන භික්ෂුව කියලා අදහස් කළේ ඒ භාවනාවට පටන් ගන්න තැන ඉඳන්ම කියන එකයි. එහෙම නැතුව ඒ භික්ෂුවට අදිචිත්තය තියෙනවා කියන අර්ථය නෙවෙයි කිව්වේ. පැහැදිලිනේ? ඔව්, ඒ නිසා තමයි කියන්නේ ඒ අවස්ථාවේදී. දැන් සූත්‍රයේ ආවි කොහොමද? අදිචිත්තයේ යෙදෙන භික්ෂුවට අකුසලයක් ඇති වුණොත් කොහොමද පිළිපදින්න ඕන කියලානේ දැන් මේ උපදේශ ටික දෙන්නේ. එතකොට අදිචිත්ත කියලා කිව්වේ ඒකයි. සූදානම් වෙන අවස්ථාවෙත් අදිචිත්තයේ යෙදෙන භික්ෂුව කියලා කිව්වේ භාවනාවට සූදානම් වෙන භික්ෂුව කියන අර්ථයෙන්. එතකොට ඒ දැන් ධ්‍යාන අවස්ථාවක කොහොමවත් අකුසල් විතර්ක නැහෙනේ. ඒ වෙද්දී නීවරණ ප්‍රහාණය වෙලානේ තියෙන්නේ. ඉතින් මේ අකුසල් විතර්ක උපදින්න පුළුවන් එහෙමනම් කොයි වෙලාවේද? ඊට పూర్ව භාගයේ. පැහැදිලිනේ? එහෙම නැත්නම් ඊට පසුවනේ. එතකොට ඒ අවස්ථාවක් ගැනයි මෙතන මේ කියන්නේ. පැහැදිලිනේ? ඔව් ඔව්. ඒක තමයි ඒ අනිත්‍ය මානසිකාරයේ තමයි ප්‍රධානව කිව්වේ සංස්කාර සම්බන්ධව. හැබැයි සත්වයෝ සම්බන්ධව වුණත් අපි ඉස්සරහට ඒ ටික කතා කරනවා. මේ සූත්‍රයේ ඉවර වෙද්දී ඒ ටිකට උත්තර තියෙනවා. දැන් ඔය අහන ප්‍රශ්නවලට ඒකේ කියලා තියෙනවා මොනම නිමිත් මොනම අරමුණක් හෝ තමන්ට පුළුවන් නම් ඒ අකුසල් විතර්කේ අයින් කරගන්න මොනම අරමුණකින් හරි ඒක යොදාගත්තට වරදක් නැහැ කියලා. ඕනම කුසල් අරමුණකින් ඒ අකුසලේ යටපත් කරන්න පුළුවන් නම් ඒක කමක් නැහැ. මෙතනදි මේ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ මේ විස්තර කරලා තියෙන අර ඍජු ප්‍රතිපක්ෂ ධර්ම විදියට. පැහැදිලිද? මේ එකිනෙක අකුසලයට ඍජු ප්‍රතිපක්ෂ ධර්ම විදියට තමයි මේ විදියට මෙතන අට කතාවේ විස්තර කරන්නේ. පැහැදිලි ඇති? ඔන්න ඊට පස්සේ විස්තර කරනවා පාත්‍ර සිවුරු ආදිය ගැන ආදී සංස්කාරවලට ලෝභයක් හටගත්තොත් දෙයාකාරයකින් සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථ භාවය උපදවා ගන්නවා කියලා සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ කියපු ක්‍රමයට මෙනෙහි කරන්න කියලා කියනවා. කොහොමද? අස්සාමික තාවකාලික භව වශයෙන් මනස්කරෝතෝ සෝපහියති. ස්වාමියෙක් නැහැ කියන බව සහ තාවකාලිකයි කියන බව. එතකොට මේ සංස්කාර ධර්ම සම්බන්ධ. එතකොට වෙඩි විස්තර එතන සතිපට්ඨාන සූත්‍ර අටුවාවත් කියව ගන්න ඕනේ. ඒ තැනුත් හිමීට පසුව කියව ගන්න කියමු. කළාද ඒ ටික? සතිපට්ඨාන සූත්‍ර අටුවාව බැලුන් නැතුව ඇතිනේ දීඝනිකායේ. දුර කලින්නේ. හරි. ඔව්. ඒ ඔක්කොම අපිට විස්තර කරන්න කාලෙ මදි වෙයි. කෙටියෙන්ම කිව්වොත් එතකොට මේ තැන්වලදී අපි සිහි කරන්න ඕන මේ ස්වාමියෙක් නැහැ මේ වස්තුවලට. දැන් අපි හිතමු මේ බෝතලේ කියලා. දැන් මේකට ස්වාමියා, දැන් අපි හිතමු මේක කවුරු හරි අපිට පූජා කළා කියලා. දැන් අපි මේකේ ස්වාමියාද? එහෙම අපි මේකේ ස්වාමියා නම් එහෙම නැත්නම් අපිට පුළුවන් වෙන්න ඕන අපේ අපිට කැමති විදියට මේක පවත්වන්න. එතකොට අපි කැමති නම් මේක විනාශ නොවි හැමදාම තියාගන්න. මේකේ පැහැය වෙනස් නොවි තියාගන්න. අපට එහෙම කරන්න පුළුවන් නම් අන්න අපිට කියන්න පුළුවන් අපේ ස්වාමි භාවයක් තියෙනවා මේ වස්තුව කෙරෙහි කියලා. අපට ඕන විදියට තියාගන්න බැරි නම් කියන්න පුළුවන් ද අපි මේකේ ස්වාමියා කියලා? එහෙම කියන්න බෑ. පැහැදිලි නේද? ඒ කියන්නේ අපිට මේක අපේ වසඟයේ පවත්වන්න බෑ. අපිට ඕන විදියට මේක පවත්වන්න බෑ. ධර්මතා අනුව මේක වෙනස් වෙලා යනවා. එතකොට මේක වෙනස් වෙන්න හේතුයේ දෙද්දි ඒක වෙනස් වෙලා යනවා. එතකොට අපිට ඕන විදිහට පවත්වන්න බෑ. ඒක තමයි ස්වාමියෙක් නැති බව කියලා කියන්නේ. එතකොට తాවකාලිකයි කියලා කියන්නේ. එතකොට මේක වේගයෙන් බිඳි බිඳි යන ධර්මතා සමූහයක එකතුවක්. එතකොට අපට එකක් වගේ පෙනුනට ඇත්තටම මෙතන තියෙන්නේ එක වස්තුවක්ද නැහැ. රූප කෝටි ප්‍රකෝටි ගානකින්වත් කියන්න බැරි ඉතා විශාල රූප ප්‍රමාණයක එකතුවක් තමයි මෙතන. එතකොට මේ අපිට එක රූපයක් වගේ පේන්නේ. එතකොට ඒ රූපත් දිගට තියෙන දේවල් නැහැ. වේගෙන් බිඳි බිඳි යන රූප පරම්පරාවක් තියෙන නිසා අපිට පේනවා එකක් තියෙනවා වගේ. සන්තති ගණය කියලා කියනවනේ. එතකොට ඒ සන්තති අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ එක දිගට පවතින එක වස්තුවක් තියෙනවා කියලා. පැහැදිලිද? එතකොට සමෝහ ගණය කියලා කියනවා. සමෝහ ගණය කියලා කියන්නේ මේ සියලු රූප ටික එකක් විදියට අපි දකිනවා. පැහැදිලිද? ඒක එතකොට ඒ සමෝහ ගණය. එතකොට ඒ සමෝහ ගණය සහ සන්තති ගණය ආදී අපි බින්දොත් තමයි අපිට ඒ ටික බිඳලා දකින්න පුළුවන්. නුවණ දියුණු කරගත්තොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ දේවල් වල තියෙන සැබෑ ස්වરૂපය තේරුම් ගන්න. එතකොට අපි ඒ සමෝහ ගණය පවතින නිසා එතකොට මෝහය නිසානේ එහෙම වෙන්නේ. සමෝහ ගණය අපිට වැටහෙන්නේ සමෝහයක් විදියට, ඒ සමෝහය එකක් විදියට. එතකොට මේ රූප සියල්ලම අපිට එකක් විදියට වැටහෙනවා. ඒ වැටහෙන්නේ සැබෑ අවබෝධය නැති නිසා. ඒ වගේම ඒ තියෙන රූපත් ඒ මොහොතේ බිනි බිනි යන රූප පරම්පරාවක් තියෙන්නේ. ඒ පරම්පරාව අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ එකම රූපයක් දිගට පවතිනවා කියලා. ඒක තමයි සන්තති ගණය කියලා කියන්නේ. එතකොට අපි මේ සන්තතියක් දකින්න, එහෙම නැත්නම් මේ පරම්පරාවල් ටික දකින්න නුවණ දිනු කරගත්තොත් අන්න ඒ සන්තති ගණය බිඳා වෙනවා. පැහැදිලි ඇති. එතකොට මේ ටික බිඳිලා නැති නිසා තමයි අපට මේ දේවල් ගැන ලෝභයක් හටගන්නේ. එතකොට ඒ නිසා තමයි මෙතන කියන්නේ මේක తాවකාලික බව තේරෙන්න නම් අපිට මේ ටික හොඳට ඒ සන්තති ගණ සමූහ ගණ දුර වෙලා තියෙනවා නම් අන්න අපිට තේරෙනවා එහෙමනම් මේක తాවකාලික දෙයක්. බොහොම ඉක්මනින් මේ රූප ටික වෙනස් වෙලා යන ධර්ම ටිකක් තියෙන්නේ. වේගෙන් වෙනස් වෙලා යන ධර්ම සමූහයක එකතුවක් තමයි, සමූහයක පරම්පරාවක් තමයි මේ තියෙන්නේ කියලා අපිට තේරෙන්න ගන්නවා. එහෙම තේරුණා නම් මේවට ලෝභ හිත ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. එහෙමනම් පැහැදිලි. ඒ ටික අපිට තේරෙන්නේ නැති නිසා තමයි අපි හිතන්නේ මේක දිගට තියෙන දෙයක් කියලා. ඒ ටික අපි තේරුම් ගත්තනම්, අවබෝධ කරගත්තනම් අන්න తాවකාලික භාවය අපිට වැටහෙන්න ගන්නවා. මෙන්න මේ විදිහට අපි සිහි කරද්දී ඒ තියෙන ලෝභය ටිකෙන් ටික අඩු වෙලා යනවා. එතකොට මෙන්න මේ විදිහට අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම තමයි ඒ සංස්කාර ධර්ම කෙරෙහි, එහෙම නැත්නම් දේවල් ගැන ලෝභය ඇති වුණ කෙනාගේ කෙනාට අන්‍ය නිමිත්ත කියලා අදහස් කළේ. ඊට පස්සේ විස්තර කරනවා සත්වයන් කෙරෙහි ද්වේෂය හටගත්තම ආඝාත විනය කකචෝපම අවවාදාදීන්ගේ වශයෙන් මෛත්‍රිය වැඩිය යුතුයි. මොකක්ද මේ ආඝාත විනය කකචෝපම ඕවාද කියලා කියන්නේ? ඔක්කොම අපිම කියන එක ටිකක් හොඳ මදි වගේ නේද? අනිත් අයටත් අදහස් ටිකක් දක්වන්න දෙමුනේ. ඔව්, මොකද්ද මෙතන ආඝාත විනය කියලා කියන්නේ? ඔව්, සූත්‍ර දේශනාවක් තියෙනවා ආඝාත පටිවිනය සූත්‍රය කියලා. තියෙද? කියවලා තියෙනවා. ඔව්, එතකොට මට අනර්ථයක් ඒ තැන්වල ආඝාත ඒ තරහ ඇති වෙන කරුණු කීපයක් ගැන දේශනා කරනවා. මෙතනදී ආඝාත විනය කියන්නේ නම් මතක විදියට දැන් අනත්තං මේ අචරීති තං කුතෙත්ත ලබ්භාති ආඝාතං පටිවිනේති, ওই විදිහේ සූත්‍ර දේශනාවක් තියෙනවා. එතනදි කියන්නේ යම් කෙනෙක් අපිට අනර්ථයක් කළා කියලා හිතලා අපි තව කෙනෙක් ගැන කේන්ති ගන්නවා නම් ඒක නිවැරදි හිතවිල්ලක්ද කියන එක. එතනදි විස්තර කරන්නේ තං කුතෙත්ත ලබ්භා කියලා කියන්නේ අපි හිතමු තව කෙනෙක් අපි ගැන අගුණ පතුරවනවා කියලා. අපි ප්‍රාර්ථනාවක් කරනවා එහෙම වෙන්න එපා. ඒ කිනා මං ගැන හොඳ දේවල්ම කියන්න ඕන කියලා අපි හිතා ගන්නවා. අපිට පුළුවන් ද තව කෙනෙක්ගේ හිතන විදිය වෙනස් කරන්න? තව කෙනෙක් මං ගැන මෙහෙම හිතන්න එපා කියලා අපිට ඒ කිනා හිතන විදිය වළක්වන්න පුළුවන් ද? තමන්ට තමන්ගේ හිතවත් පාලනය කරගන්න බැරි කොට කොහොමද අනිත් අයගේ හිත පාලනය කරන්නේ නේද? ඒ නිසා තව කෙනෙක් හිතන විදිය අපිට වෙනස් කරන්න හෝ පාලනය කරන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ ඒ විදිහට කල්පනා කරන්න කියනවා. තව කෙනෙක් මං ගැන අනර්ථයක් හිතුවයි කියලා අපි තරහ ඇති කරගන්නවා නම් ඒක අනුවන වැඩක්. මොකද මට ඒ කෙනා හිතන විදිය වෙනස් කරන්න බෑ. එහෙනම් ඒ කෙනා හිතන විදිය මට පාලනය කරන්න බෑ. පැහැදිලිද? ඒ විදිහට කල්පනා කරලා තරහ දුරු කරගන්න කියලා කියනවා. එතකොට ඒ සූත්‍ර දේශනායකින් එක කියව ගන්නද ඒ ටික විස්තර කරන්න ගියොත් ඔක්කොම අපිට මේ සූත්‍ර දේශනාව කතා කරන්න වෙන්නේ නැහැ. එතකොට කකචෝපම අවවාදයේදී මොකක්ද කියන්නේ? ඒක කතා කරන්න ඇති නේද? තාම නැද්ද? මෛත්‍රී කමටනේ කිව්වනේ. ඔව් ඔව්. එහෙමනම් අවශ්‍ය නැහැ ඒක. දැන් මේ විදිහට එතකොට කොහොමද කකචෝපම අවවාදයට අනුව හිතලා කේන්තිය දුරු කරගන්න ඕන? කොහොමද හිතන්නේ කෙනෙක් කියම් බලන්න හිතන්න හිතන විදිය තමන් හිත කල්පනා කරන විදිය නේද? කවුද? ගුණාලංකාරයස්ම කකචෝපම අවවාදයෙන් කියන ටික මතකයිනේ නේ? අර එතන කියන්නේ මොන වගේ කියතද්ද? ඔය අපි කියන්නේ එකට බණ්ඩි කියත කියලා නේද? එතකොට අර දෙපැත්තෙන් මිටවල් දෙකක් තියෙන උබතෝ දණ්ඩ කියන කකචේන කියලා තියෙන්නේ නේ? එතකොට ඒ වගේකින් ඉරණ අවස්ථාව වුණොත් ඒ ඉරද්දිවත් තරහ ඇති කරගන්න එපයි කියලා කියන්නේ. දැන් ඒක තාම ඉරලා ඉරණව නෙවෙයි ඒ විදිහට ඉරන්න එනවා කියලා හිතමුකෝ. එතකොට නම් අපිට තව ටිකක් හරි හිතන්න දෙයක් තියෙනවා. එහෙමනම් මේක නා කපන්න නැතුව ආපහු යන්න ඉඩ තියෙනවා කියලා. දැන් එහෙම ඉඩකුත් නැහැ මෙතන. පැහැදිලිද? දැන් තරහ දුරු කරගන්න ටිකක් හරි කරුණක් තියෙනවා. තාම කපන්න පටන් ගත්තේ නැහැ. දැන් එනවා කියලා හිතමුකෝ. මේ තාම කැපුවේ නැහනේ කියලා හරි අයින් කරගන්න ලේසි තරහව. නමුත් මේ වෙලාවේ එහෙමත් නෙවෙයි. දැන් කපන අවස්ථාවේදී ඒ වෙලාවේදීවත් තරහක් ඇති කරගන්න එපා කියලායි දේශනා කළේ. පැහැදිලිනේ? ඉතින් ඒ වෙලාවේදී හරි තරහක් ඇති කරගත්තොත් ඉතින් ඒක භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින කෙනෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ඉතින් එච්චර හානියක් අපිට තව කවුරුත් අපි හිතමු කවුරු හරි අපිට බනිනවා කියලා. ඉතින් අර කියතෙන් කපනවා තරම් දෙයක් තියෙනවද නේද? කවුරු හරි අතරම ගැහුවම කියන්නකෝ ඒත් කියතෙන් කපන තරම් අපහසුයිද? නෑ. ඒක නිසා ඒ වගේ තැන්වල අපි හිත මධ්‍යස්ථ කරගන්න ඕන හේතුව තමයි අපි කේන්ති අරගත්තොත් ඒකේ පාඩුව හානිය තියෙන්නේ ඒ කේන්තියට ලක් වෙන කෙනාටද කේන්ති ගත්ත කෙනාටද? ඒකේ හානිය තියෙන්නේ තරහ ගැනීමේ හානිය තියෙන කාටද? කේන්ති ගන්න කෙනාට. ඒ නිසා අපි ඒ කාරණා සිහි කරගෙන ඉතින් ඒ ටික දීර්ඝව මෛත්‍රී භාවනාව යටතේ මෛත්‍රී කමඨහනේදී විසුද්ධි මාර්ගයේ දීර්ඝව විස්තර කරනවා. දේශයේ ආදීනව මේ විදියට සිහි කරන්න. මෛත්‍රී ආනිසංස සිහි කරන්න කියලා. එතකොට ඒ තැන්වල දේශයේ ආදීනව දක්වන තැන දීර්ඝ විස්තරයක් විසුද්ධි මාර්ගයේ දීර්ඝ විස්තරයක් තියෙනවා. ඒ ටික දැන් මේ දවස්වල කෙරෙන නිසා ඉතින් එතනින් කතා කරගන්න. ඉතින් ඒ ටික බොහොම වැදගත්. ඒවා අපිට නිකම්ම පොත ඉගෙන ගන්න විතරක් නෙවෙයි ඈ. තමන්ගේ ජීවිතේට අනිවාර්යයෙන්ම මේ ටික එකතු කරගන්න ඕන. එහෙම නැත්නම් අපි අර නිවැරදිව බුද්ධ දේශනාව පිළිපදිනවා වෙන්නේ නැහැ. පැහැදිලි නේද? හොඳයි. ඊට පස්සේ ඉතින් විස්තර කරනවා මේ විදියට මෛත්‍රී භාවනාව වඩනවා නම් අන්න ඒ කෙනාගේ ඒ තියෙන ද්වේෂය සත්වයන් කෙරෙහි තියෙන ද්වේෂය නිවිලා යනවා. ඔන්න ඊට පස්සේ කියනවා සංඛාර කෙරෙහි කණු කටු තනකොළ වෙනත් කොළ වර්ග ඒ වගේ මොනවා හරි ගැන ගැටීමක් ඇති වෙනවා. එහෙමත් වෙන්න පුළුවන්ද? පුළුවන්. සමහර වෙලාවට දැන් යන ගමන් ගලක කකුල හැපෙනවා. ඊට පස්සේ කේන්ති කියලා සමහරට තව එකක් ඒ ගලට කකුලෙන් ගහලා කකුලත් වාල කරගෙන නේද? එහෙම වෙන අවස්ථා ගැන අපිට සමහර ඒවා ආරංචි වෙලා තියෙනවා. කේන්ති අරගෙන ඒ වගේ කරන දේවල්. සමහර ලාවට අපි හිතමු මොනවා හරි වුණාම තමන් අතේ තියෙන දේවල් පොළවේ ගහනවා. ඒ වගේ ආව වෙනවද නැද්ද? වෙනවනේ. මොන තරම් වෙනවා. භික්ෂුන් වහන්සේලා අතරේ අඩොයි ඒ වගේ ඒවා. නමුත් ගිහි අය අතරේ හැම තින් ගොඩක් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ තැන්වල ඒ ගැටිලා තියෙන ඒතොර පණ තියෙන දෙයක් ගැනද? නැහැ. මේ පණ නැති දේවල් ගැන ගැටීම් ඇති වෙනවා. සමහර ලාවට ඔන්න ගමනක් යන්න ලෑස්ති වෙනවත් එක්කම වෙහි පොදක් වැටෙනවා. හොඳටම ඔන්න කේන්ති අරගෙන නේද? ඔන්න කේන්ති අරන් බනින්න ගන්නවා මේ වැස්සට මේ වෙලාවෙමයි වහින්න පටන් ගත්තේ මේ. කලින් වහින්න තිබුණ නැද්ද කියලා. එහෙම නැත්තම් තදින් අවුව වැටෙන්න ගන්නවා කුඩයක් නැතුව ගමනක් යන වෙලාවේ. මොන කර්මයක්ද දන්නේ මේ මෙච්චර වෙලාවක් මේ වලාකුළු තිබුණා මේ වෙලාවෙම මේක අවුව වැටෙන්න ගත්තා කියලා ඔන්න සමහරට ගැටෙනවා. ඒ විදිහට ගැටීම් හැදෙන්න පුළුවන් පණ නැති දේවල් ගැනත් නේද? එහෙම නැත්තම් පරයන්කී කර කර ඉන්න අතරේ ගස් දෙකක් එකට ඇතිලෙනවා සද්ද එනවා. එහෙම නැත්තම් කුලඟට ජනේලයක් ඇරෙනවා වැහෙනවා මොනවා හරි සද්දයක් ඇහෙනවා. ගැටීම් ඇති වෙන්න පුළුවන් වෙරිද? පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. ඒ වගේ තැනක කල්පනා කරන්න ඕන විදිය තමයි මේ විස්තර කරලා තියෙන්නේ. තවං කස්ස කුප්පසි කාටද දැන් ඔය කවුරු ගැන එක්කද තරහ ගත්තේ? පඨවි ධාතුවත් එක්කද? එහෙම නැත්නම් ආපෝ ධාතුව එක්කද? මේ විදිහට කල්පනා කරන්න කියලා තියෙනවා. මේ කිපෙනවා කියලා කියන්නේ කවුද? මේ පඨවි ධාතුවද? එහෙම නැත්නම් ඒ කියන්නේ මේ කියන්නේ කිපෙන පුද්ගලයා ගැන අරමුණු කරන්න කියලායි කියන්නේ. මේ කිපෙන පුද්ගලයා කියලා කියන්නේ කවුද? මේ පඨවි ධාතුවද කෝපය ඇති කරගත්තේ? එහෙම නැත්නම් ආපෝ ධාතුවද තහව ඇති කරගත්තේ? මේ ක්‍රමයට ධාතු මානසිකාර වශයෙන් සිහි කරන්න ඕන, ධාතු වශයෙන් සිහි කරන්න ඕන. එහෙම කරන කෙනාට ද්වේෂය දුර වෙලා යනවා. ඒ විදියට සංස්කාර කෙරෙහි ද්වේෂය ඇති වුණ කෙනාට ධාතු මානසිකාරයේ තමයි අන්‍ය නිමිත්ත කියලා මෙතනින් සඳහන් කළේ. ඒ ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනම් අහම බලන්න මේ වෙනකන් කතා කරපු ටිකේ. ගැටලුවක් නැතුව ඇති කියලා හිතෙනවා. එන්න අපි ඉස්සරහට යමුනේ. ඊට පස්සේ ඔන්න නැහැ සංස්කාර අනිත්‍යතාවය තමයි බලන්න කියන්නේ. දැන් මේකේ අනිත්‍ය භාවයේ සිහි කරද්දී ඇත්තටම දැන් අසුබයෙන් කෙරෙන්නේ ලෝභය දුරු කරන එකනේ. ඒතර අනිත්‍ය වශයෙන් දකිද්දිත් ඒකේ ලෝභය අයින් වෙලා යනවා. අසුබ මානසිකාරය කියලා බොහෝ සෙයින්ම ඇත්තටම ධහමේ විස්තර කරලා තියෙන ද්වත්තින් සාකාරය. ඒතර ඒ විදියට දැන් පණ නැති දේවල් බෙදන්න බෑනේ. ඒක ධාතු වශයෙන් තමයි බෙදන්න පුළුවන්. පුළුවන් නේ ධාතු වශයෙන්. ප්‍රකට නැහෙනේ. ඒ නිසා තමයි මෙතන ධාතු වශයෙන් සහ අනිත්‍ය වශයෙන් බලන්න කියලා තියෙන්නේ ලෝභයට සහ ද්වේෂයට. පැහැදිලිද නේ? පොඩ්ඩක් පැහැදිලි මන්ත. බය සහ කනගාටුව කියන්නේ නම් ද්වේෂයේම ප්‍රභේද තමයි. එතකොට බයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් කනගාටුවක් දුකක් ඇති වෙනවා නම් ඒ තැනක ද්වේෂ හිත. පිළිකුල කියන එක ඇත්තටම කුසල හිතෙත් දැන් පටික්කුල මානසිකාර භාවනාව කරද්දී ඒ තැනක ඒ අවබෝධය නිසා හටගන්න ඇලීමෙන් තොර වුණ තත්වය, ඇලීමට ප්‍රතිවිරුද්ධ තත්වය. ඒක අකුසලයක් නෙවෙයි. ඒක කුසලයක් නේ. එහෙම නැතුව කෙනෙකුට දැන් අපි හිතමු එහෙම දහම හුරු නොකල කෙනෙකුට සත්ව ශරීරයක් දැක්කම ඒක ගැන ඇති වෙන පිළිකුල කියන එක වෙනස් ස්වභාවයක්. පැහැදිලි නේ? එතකොට ඒ අරමුණත් එක්ක සියුම් ගැටීමක් නේ තියෙන්නේ. ඒ අරමුණ නුරුස්නා ගතියක් ඇති වෙන්නේ. එතකොට ඒක කුසලයක් නෙවෙයි. අරමුණත් එක්ක ගැටෙන ස්වභාව. ද්වේෂය තමයි. ඒක බලන්න ඕන. දැන් මෙතන කියපු දෙයටම ඒ අරමුණ පණ තියෙන දෙයක්ද නැති දෙයක්ද? ඒ අනුව මේ ද්වේෂය නැති කරගන්න දුන්න උපදෙස් අනුව පිළිපදින්න ඕන. පැහැදිලිනේ? එතකොට ඒ තැනක නුරුස්නා ගතියක් තියෙනවා නම් අපි ඒ අගුණ සිහි කිරීම වශයෙන් අපිට ඒ අරමුණේ තියෙන අගුණයක් කල්පනා කිරීම නිසා හෝ වැරදි කල්පනා කිරීමක් නිසානේ එහෙම වෙන්නේ. එහෙම නේද? එහෙම ගැටීමක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ මොකක් නිසාද? එහෙම දැන් තව කෙනෙක්ගේ ಗುಣ සිහි කළොත් එහෙම නුරුස්නා ගතියක් ඇති වෙන්න පුළුවන්ද? පොඩි ආයස්ම පුළුවන්ද? එහෙම කාගේ හරි ಗುಣ සිහි කළොත් එහෙම පුළුවන්ද? මේ ಗುಣ සිහි කර කර ඉද්දි එහෙම නුරුස්නා ගතියක් ඇති වෙනවද? එහෙම වෙන්නේ නැහැ නේද? එතකොට ඒ අගුණ සිහි කළොත් තමයි අරමුණ නුරුස්නා ගතියක් ඇති වෙන්නේ. පැහැදිලි නේ? එතකොට ඒ නිසා අපි ඊට ප්‍රතිවිරුද්ධව කල්පනා කරන්න පුරුදු වෙන්න ඕන. ඒ සූත්‍රය සූත්‍රයත් කියවගෙන දැන් ඒ ඔක්කොම අපි පසුව ඉඩක් ලැබුණොත් ඒ ටික කතා කරමු. මීට සම්බන්ධ අපිට ඒ වැදගත් සූත්‍ර අපි කීපයක් ඒ විදිහට කතා කරමු. ඉඳ ලැබෙන විදිහට නේ. සමහරට එක දවසකින් බැරි වෙයි එක සූත්‍රයක් ඉවර කරන්න. කමක් නැහැ නේද? හරි. ඊට පස්සේ විස්තර කරනවා මේ මෝහය යම් කිසිවක් කෙරෙහි උපන්නම. ඒ කියන්නේ යම් කිසිවක් කියන්නේ පණ තියෙන දෙයක් හෝ පණ නැති දෙයක් කෙරෙහි මෝහය හටගත්තොත් මෙන්න මේ කියන කරුණු ටික කරන්න ඕන. කවුරු හරි කියමු බලන්න ගාථාව. ආනන්දයස්ම. තේනවද උතින්ද? අපැහැදිලිද? ටිකක් අපහසු වෙලාව මේ වෙලාව නේද?
මෝහේ පන යත්තකත්ත චි උප්පන්නේ.
ඊට පස්සේ ගාතාව එතන ඉඳන්.
ගරු සම්මාසෝ උද්දේශෝ උද්දිට්ඨ පරිපුච්ඡන් පුච්චනං කාලේන ධම්ම සවනං ඨානාඨාන විනිච්ඡයෝ පංච ධම්මෝපනිස්සයා
නිස්සාය
නිස්සාය මෝහ ධාතු පහීයති.
හරි. ඒක මේ ගාතාවෙන් කියන්නේ ඕක පාඩම් කරගන්න නේද? මේ කරන්න ඕන දේවල් ටික ගැනයි මේ කියන්නේ. ගරු සංවාස මේ ටික එකින් එක විස්තර කරනවා යටින්. ඒ නිසා අපි ගාතාව අපහු වෙනම විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒ ටිකේ අර්ථ යටින් විස්තර කරනවා. පළවෙනි කාරණාව ගරුං උපනිස්සාය විහරන්තෝ හි භික්ඛු කියලා මේ විදිහට පටන් ගන්නවා. ගුරුවරයෙක්ව ඇසුරු කරගෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් වාසය කරනවා නම් ඒ කෙනා මෙන්න මෙහෙම හිතනවලු. ගුරුවරයාගෙන් අහන්නේ නැතුව ගමට ගියොත් එහෙම. එහෙම නැත්තම් පැමුණුන වතක් කරන්න අවස්ථාව ආපු වෙලාවක වතක් නොකර ඉන්නවා නම් එහෙම හිටියොත් එහෙම මොකද වෙන්නේ? වතුර කල 100ක් ගෙනල්ලා දාන්න වෙනවා. මේ ආදී වශයෙන් දණ්ඩ කර්ම දඬුවම් වලට ලක් වෙන්න වෙනවා කියලා කල්පනා කරනවා. අන්න ඒ විදිහට කල්පනා කරලා සිහියෙන් අර කරන්න ඕන දේවල් ටික කරන්න පටන් ගන්නවා. ගුරුවරයාට කරන්න ඕන වත් කරන්න ගන්නවා. ඒ වගේම අර සුදුසු වෙලාවට අවසර අරගෙන ගමන් යන ඒවා ටික කරන්න ගන්නවා. ඒ මොකක් නිසාද එහෙම කරන්න ගත්තේ? අන්න අර ගුරුවරයාව ඇසුරු කරගෙන හිටපු නිසා. ගුරුවරයාව ඇසුරු කරගෙන හිටියේ නැත්තම් මොකද වෙන්නේ? ওই ටික කිසිම ගාණක් නැහැ තමන්ට ඕන ඕන විදියට කටයුතු කරනවා. එහෙම කරන්න ගියොත් මොකද වෙන්නේ? තමන්ට හිතෙන හිතන දේවල් කරන්න ගත්තොත් අර තියෙන අඩුපාඩු සැකසෙනවද? සැකසෙන්නේ නැහැ. එතකොට මෝහය වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මෝහය අඩු වෙන්න මෙන්න කරන්න ඕන ප්‍රධාන දෙයක් තමයි ගුරුවරයෙක්ව ඇසුරු කරගෙන වාසය කරන්න ඕන. තමන්ගේ අවබෝධය අඩුයි කියලා හිතෙනවා නම්, තමන්ට දේවල් ගැන වැටහීම අඩුයි කියලා හිතෙනවා නම් කරන්න ඕන ප්‍රධානම දේ තමයි හැමෝවම අතහැරලා දාලා ගිහිල්ලා කැලේ එක තනියෙන් ඉන්න එකද කරන්න ඕන? එහෙමද කරන්න ඕන? එහෙම නෙවෙයි, එහෙම තනියෙන් හිටියත් ආපහු ඇවිල්ලා හොඳ ගුරුවරයෙක්ව හොයාගෙන ඒ ගුරුවරයාව ඇසුරු කරගෙනයි ඉන්න ඕන. පැහැදිලිනේ? ආ, එහෙම කරද්දි තමයි ඔන්න මෝහය දුරු වෙන්නේ. ඊළඟ කාරණාව උද්දේශං ගණ්හන්තෝපි. දෙවෙනි කාරණාව මෙතන පේනවා ඇති මේ උද්දේශෝ. ඒතර කොහොමද විස්තර කරන්නේ? දැන් ඉගෙන ගන්න වෙලාවේ හරියට මම ඉගෙන ගත්තේ නැත්නම් එහෙම හරියට සජ්ජායනා නොකළොත් එහෙම ගුරුවරයාගෙන් බැනුම් අහන්න වෙනවා. දඬුවම් කරනවා ගුරුවරයා කියලා. අන්න එහෙම වුණොත් හොඳට එහෙම හිතලා හරියට ඉගෙනීම් කටයුතු කරන්න පටන් ගන්නවා. එතකොට මේ ඉගෙනීම නිසාත් ඒ නිසා දැන් ඒ විදියට හරි අර ගුරුවරයාට බයේ හරි කමක් නැහැ. ඒ ඉගෙනීම් කටයුතු කරද්දිත් මේ කෙනාගේ මෝහය දුරු වෙන්න හේතු වෙනවා. ඊට පස්සේ ගරු භාවනීය භික්ෂූන් වහන්සේලා වෙත එළඹිලා, ඒ කියන්නේ වැඩිහිටි ගුරු ස්වාමින් වහන්සේලා, ඒ වගේ ස්වාමින් වහන්සේලා වෙත එළඹිලා, ස්වාමීනි මේක කොහොමද? මේකේ අර්ථය මොකක්ද? ඉදං බහන්තේ කතං. මෙය කෙසේද? ඉමස්ස කෝවත්වෝ. මේකේ අර්ථය කුමක්ද? මෙන්න මේ විදියට ප්‍රශ්න අහනවා නම්, ඒ විදියට සැක දුරු කරගන්නවා නම්, ඒ විදියට ඒ කෙනාගේ මෝහය දුරු වෙනවා. ඒ කියන්නේ මොකක්ද? දැන් තමන්ට ව්‍යාකරණ කාරණාවක් හෝ වේවා, එහෙම නැත්නම් දැන් අභිධර්මයේ ගැටලු එන තැන්, සූත්‍ර පිටකයේ, විනයේ ගැටලු එන තැන් තියෙනවා නම් ගිහිල්ලා ගුරුවරුන්ගෙන් අහන්න ඕන. ස්වාමීන් වහන්සේ මේ වචනේ මෙතන තේරුම මොකක්ද? කොහොමද මේකේ අර්ථ ගන්නෙ? අවිජ්ජා පත්‍යා සංඛාරා කියනවා. මෙතන අවිජ්ජා කියන්නේ මොකක්ද? එතකොට මොන අර්ථයෙන්ද? සංඛාර කියලා කියන්නේ මොන වටද? මොන අර්ථයෙන්ද? අන්න ඒ විදිහට විස්තර කතා බහ කරනවා. එහෙම කතා කරද්දී ඒ කෙනාගේ තියෙන මෝහය දුරු වෙනවා. උද්දිට්ඨ පරිපොච්චනං කියලා කිව්වේ ඒ කාරණාවයි. ඉගෙනගත්තු දේවල් සම්බන්ධව ප්‍රශ්න අහනවා. ඉගෙනගත්තු දේ, තමන් ඉගෙනගත්තු දේවල් වලින් ප්‍රශ්න අහනවා. ඊළඟට සුදුසු කාලයේදී ධර්ම ශ්‍රවණය කරන තැනට ගිහිල්ලා සකසලා ධර්මය අහද්දී ඒ ඒ තැන්වල අර්ථ ප්‍රකට වෙන්න ගන්නවා. තමන්ට අපහැදිලිව තිබුණු අර්ථ ප්‍රකට වෙන්න ගන්නවා. නොතේරුණු දේවල් තිබුණා නම් තේරෙන්න ගන්නවා. කලින් තේරිලා තිබුණු කරුණු උනත් තව ටිකක් වැඩිපුර පැහැදිලි වෙන්න ගන්නවා. තමන් ධර්ම දේශනාවල් වලට සම්බන්ධ වෙද්දී. අන්න ඒ විදියටත් තමන්ගේ මෝහය යටපත් වෙනවා. ඔන්න ඊට පස්සේ ඊළඟ කාරණාව තානාඨාන විනිච්ඡයෝ. ඉදං අස්ස කාරණං, ඉදං න කාරණං ඉති තානාඨාන විනිච්ඡයේ චේකෝ හෝති ඒවම් පිස්ස මෝහෝ පහීයති. එතකොට මේකට හේතුව මේකයි, මේක නම් මෙයට හේතුවක් නෙවෙයි. මෙන්න මේ විදියට තානාඨාන විනිච්ඡය, ඒ කියන්නේ කාරණා සහ අකාරණා සම්බන්ධව විනිශ්චය, ඒ කියන්නේ හේතු සහ හේතු නොවන දේවල් සම්බන්ධ විනිශ්චය. කෙටියෙන්ම කිව්වොත් එතකොට අපිට අවබෝධය තියෙන්න ඕන මේ දේ ඇති වෙන්න මේ දේවල් තමයි හේතු වෙන්නේ. මේ දේ නිසා මේ දේ හට ගන්නවා. ඒ විදිහට හේතුඵල සම්බන්ධ අවබෝධය, කරුණු කාරණා සම්බන්ධයෙන් තියෙන අවබෝධය. ඒ අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න අන්න ඒ කෙනාගේ මෝහය දුරු වෙනවා. මෙන්න මේ විදියට මේ කරුණු පහ ඇසුරු කරන කෙනාට අර මෝහය ප්‍රහාණය වෙනවා. ඒ නිසා සංස්කාර හෝ සත්වයන් විෂයෙහි මෝහය තියෙන කෙනාට මේ පංච ධර්ම උපනිශ්‍රය තමයි අඤ්ඤං නිමිත්තං කියලා අදහස් කරන්නේ. ඔන්න ඊට පස්සේ අර කලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා මෙතන. අපිච අට්ඨතින්සාය ආරම්මණේසු යංකින්චි භාවෙන් තස්සාපි ඉමේ විතක්කා පහීයන්ති හේව. පැහැදිලිද? එහෙම වුණාට මේ අටතිස් අරමුණු අතුරින් යම් කිසිවක් පුහුණු කරන කෙනාට මේ විතර්ක ප්‍රහාණය වන්නේමය. ඒවා ප්‍රහාණය වෙනවම තමයි. මේ දැන් අපි කියපු නිමිති ඍජු විපච්චනීක, එහෙම නැත්නම් ඍජු ප්‍රතිපක්ෂ වශයෙන් තමයි දේශනා කරේ. දැන් මෙතන අට කතා විදි මේ කිව්වේ සත්වයෝ ගැන ලෝභය හටගත්තම අසුභය මෙනෙහි කරන්න, ඒ විදිහට කිව්වේ ඍජු ප්‍රතිපක්ෂ විදියටයි. එහෙම නැත්නම් තමන් කැමතිනම් බුද්ධානුස්සතියෙන් ඕනම දෙයක් තමන්ට අයින් කරගන්න පුළුවන් නම් කමක් නැහැ. ඒකයි මේ කියන්නේ. පැහැදිලි නේ? එහෙම නැත්නම් තමන් කැමති මොන හෝ මොකක් හෝ කුසල් මානසිකාරයකින් ඔය ඕනම විතර්කයක් යටපත් කරන්න පුළුවන් නම් ඒක කමක් නැහැ. ඒකයි මෙතනින් අදහස් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියපු නිමිති වලින් ප්‍රහාණය කරපු යටපත් කරපු රාගය මනාව ප්‍රහීන වෙනවා. එහෙම නැත්නම් හොඳටම යටපත් වෙනවා. මේ ඍජු ප්‍රතිපක්ෂ භාවනාවකින් යටපත් කළොත් ගොඩක් හොඳට මේ කෙලෙස් ටික යටපත් වෙනවා. ඊට පස්සේ විස්තර කරනවා කොයි වගේද. හරියට ගින්නක් හටගත්තම අමුදර වලින් හරි, එහෙම නැත්නම් පස් වලින් හරි, එහෙම නැත්නම් අතු ටිකක් අරගෙන ඒ අතු වලින් ගහලා හරි මේ ගින්න නිවන්න පුළුවන්ද බැරිද? එහෙමත් පුළුවන්. හැබැයි වතුර තමයි ගින්දරට ඍජු ප්‍රතිපක්ෂ ධර්මය. ඒ වතුර දාලා නිවපු ගින්න මනාව නිවුවා වෙනවා. හොඳටම නිවුණා වෙනවා. පැහැදිලිද? අන්න ඒ වගේ තමයි මේ දැන් අපි කියපු ක්‍රමයට මේ ඍජු ප්‍රතිපක්ෂ ධර්ම වලින් යටපත් කරපු රාග ආදී කෙලෙස් මනාව යටපත් කළා වෙනවා. ඒ නිසා තමයි මේ විදියට දේශනා කළේ කියලා දැනගන්න කියලා. පැහැදිලි නේ? හරි. ඊට පස්සේ තව උපමාවක් තියෙනවා. අපි ඒ ටික පෙළ කිව්වේ නැහැ. ඉතින් ඒක අපි වැඩි විස්තර ගොඩාක් කියන්න අවශ්‍ය නැහැ. කෙටියෙන් මම මේ ටිකේ අර්ථය කියන්නම්. ඔව් ඔව්. 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 යත්ත පටියත්ත කියන එකේ අර්ථය නම් පේන්නේ යෙදුණු කියන අර්ථයක්. යෙදුණු කියන අර්ථයක් අපි ටීකාවේ බලමු නේ. ඔව් ඔව්. යත්ත කියලා කියන්නේ යෙදුණු කියන අර්ථය. යත්ත කියන එක නම් ඒ වගේ අර්ථයම තමයි. ඔව් ඔව්. උත්සුක්කං ආපන්නෝ සජ්ජිතෝ කියන කියලයි විස්තර කරන්නේ නේ. උත්සාහයට පැමුණුණු ඒකේ යෙදුණු කියන අර්ථයම තමයි. ඒ යෙදුණු කියන අර්ථය. පටියත්ත කියන එක එතකොට ඒකෙම පටි උපසර්ගයේ යෙදිලා හැදුණු වචනය. යොත්ත පයොත්ත වගේ තමයි. හරි. ඊට පස්සේ මෙතන මේ කියන විදිහට නම් නිකන් ඒ වගේ පේනවා නේද? උපසම්පදා භික්ෂුන් වහන්සේලාටත් දෙන්න ඇති වගේ පැත්තක් පේනවා. දැන් මෙතන කියන්නේ මේ ගුරුවරු ඇසුරු කරගෙන වාසය කිරීම කියන්නේ ඉතින් සාමනීරයිට විතරක් නෙවෙයිනේ නේ. උපසම්පදායට හරි වැඩේ වෙන්නේ දැන් නේද? ඒ වගේ පේනවා නේද කියන කර්මණව ඉතින් එහෙම ඒකට බයෙන් ඉගෙන ගත්තා කියලා කියද්දි ඉතින් එහෙම තියෙන්න ඇති කියලා වගේ පැත්තක් පේනවා. මෙහෙම දඬුවමන් ලැබෙයි කියලා හිතලා හරි ඊට පස්සේ උනන්දුවෙන් ඉගෙන ගන්නවානේ. ඒක ඉතින් නරකට හිටින්නේ නැහැ නේ කොහොමවත් දැන්. දඬුවමට බයේ හරි දහමක් නම් තමයි ඉගෙන ගන්නෙ. විනය නම් ඉගෙන ගන්නෙ. පසු කාලයක ගොඩක් සතුටු වෙයි. අපිට ගුරුවරු මේ විදියට බලෙන් හරි ඉගෙනුවාම ඉගෙනුවේ එකේ වටිනාකම දැන් තමයි අපට තේරෙන්නේ කියලා. අපිට ආරංචි වුණා ඒ වගේ නාවියනට වැඩම කළා තව වෙඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් සියම් නිකායේ. ඇවිල්ලා ටික කාලයක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේත් පස්සේ ඔය කියලා තියෙනවා මේ අපි පොඩි කාලේ ඉතින් අපිට ගොඩක් දඬුවම් දීලා තියෙනවා අපේ ගුරු ස්වාමීන් වහන්සේලා. හැබැයි ඒ වුණාට ඒ දඬුවම් දුන්නට ඒ කාලේ අපි එහෙම ඒ ස්වාමීන් වහන්සේලා ගැන තරහ ගත්තේ නැහැ. ඒ නිසා තමයි අපි මේ විදියට හරියට පැවිද්දේ ඉන්න පුරුුණේ කියලා උන්වහන්සේ කියලා තියෙනවා. ඒ නිසා ඉතින් දැන් ඒ දඬුවම් නම් සමහර ටිකක් සැර දඬුවම් මේ කෝටු වලින් එහෙම දැන් අපි එහෙම දඬුවම් දෙන්නේ නැහෙනේ නේද? ඉතින් ඒ වගේ දඬුවමක් දීලවත් ඉතින් ඒ නුවණ තියෙන කෙනා ගැටෙන්න යන්නේ නැහැ. දැන් ඒකෙන් හරි Tamanට යහපතක් නේ උනේ කියලා කල්පනා කරනවා. පැහැදිලි නේ? හරි. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා උපමාවකින්. සේයතහපි භික්කවේ දක්ඛෝ ඵලගණ්ඩෝවා ඵලගණ්ඩන්තේවාසීවා ඒ විදිහට මෙතන කියන්නේ ලී වඩුවෙක් කියන. ලී වඩු කියලා කියන්නේ දැන් ඒ කෙනෙක් හෝ අතවැසි කියලා කියන්නේ උදව්වට ඉන්න ගෝලයා. ඒ ගෝලයා හරි වේවා ඒ කවුරු හරි දැන් අපි හිතමුකෝ ලී එකට ගහපු කෙනෙක් තියෙනවා හරියට වැදුනේ නැති යණයක්. වැරදියට එක්ක වැදවිලා එහෙම නැත්තම් වැරදි තැනකට වැදිලා එහෙම තියෙන ඇණයක් තියෙනවා. එතකොට මොකද කරන්නේ? සුකුමාය ආනියා ඕලාරිකං ආනින් අබි නිහනෙය්‍ය අබි නීහරෙය්‍ය අබි නිවත්තේය්‍ය. සියුම් ඇණේකින් ඒ කියන්නේ අරට වඩා කුඩා ඇණයක් අනිත් පැත්තෙන් තිය අර ඇණේ එළියට ගන්නවා. පැහැදිලිද? ඊට වඩා කුඩා ඇණයක් වෙන්න එපැයි ඒ ප්‍රමාණය හෝ කුඩා ඇණයක් වෙන්න ඕනනේ අරක එළියට ගන්න. ඒ අනිත් පැත්තෙන් එළියට ගන්නවා. අන්න ඒ වගේ තමයි දැන් අපි කලින් අර කියපු ක්‍රමයට වෙනත් මානසිකාරයක් පාවිච්චි කරලා දැනට තිබුණු අකුසල් විතර්කය අපි දුරු කරගන්නවා කියන එකයි තේරුම. පැහැදිලිනේ? කලින් අපිට ඇති වුණ අකුසල් විතර්කය දුරු කරගන්න අපි වෙනත් විතර්කයක් පාවිච්චි කරනවා. හරියට කොයි වගේද? අර වැරදියට තිබුණු එනය කුඩා එනයක් පාවිච්චි කරලා එළියට ගන්නවා වගේ. එළියට අරන් අයින් කරලා දානවා වගේ අපි අර විතර්කයත් කුසල් විතර්කයකින් වෙනත් විතර්කයකින් අර අකුසල් විතර්කය අයින් කරලා දානවා. පැහැදිලිනේ? හරි. එහෙම කරනවා නම් අන්න අර කලින් කියපු විදියට මේ ටික අපි කලින් විස්තර කළා. මේ අකුසල් විතර්ක ටික යටපත් කරගන්න අපට පුළුවන්කම ලැබෙනවා. හරි. ඒ ටිකේ තව මොනවා හරි ගැටලුවක් තියෙනවා. ඉතින් ඒකේ උපමාව නම් අප හැදිලි නෑ නේ. ඒ ටික තේරෙනවා. අපි එහෙමනම් ඊළඟ කාරණාවට යමු. එතකොට මේකේ ඊළඟ දෙවෙනි ඡේදයේදී විස්තර කරන්නේ මේ විදියට කරගෙන යද්දිත් ඒ අඤ්ඤං අන්‍ය නිමිත්තක් මෙනෙහි කරද්දිත් උපජ්ජන්ති ඒව පාපකා අකුසල විතක්කා ඔය විදියට විස්තර කරනවා. අර විදියේ විතර්ක අකුසල් විතර්ක ඒත් උපදිනවා නම් දැන් මේ විදියට වෙන අරමුණකට හිත ගන්න යද්දී මොකද වෙන්නේ? ඒත් ප්‍රමත් අකුසල් විතර්ක උපදිනවා. අර විදියට ගන්න අමාරුයි. අන්න ඒ අවස්ථාවේදී තේන භික්කවේ භික්ුණා තේසං විතක්කානං ආදීනවෝ උපපරික්කිතබ්බෝ ඉතිපිමේ විතක්කා අකුසලා ඉතිපිමේ විතක්කා සාවජ්ජා ඉතිපිමේ විතක්කා දුක්ඛ විපාකා. පැහැදිලිනේ? කොහොමද සිහි කරන්න කියන්නේ? මේ විතර්ක මේ නිසා අකුසල, මේ විතර්ක වරද සහිත අකුසල, වරද සහිත විතර්ක, මේ විතර්ක දුක් විපාක ඇති කරන, එහෙම නැත්නම් දුක් විපාක සහිත විතර්කයි කියලා කල්පනා කරන්න කියලා කියනවා. මෙන්න මේ විදියට මේ විතර්කයන්ගේ ආදීනවය සිහි කරද්දී අපි මේ සිහි කරමින් ඉන්න අකුසල් විතර්කයේ ආදීනව පැත්ත. ආදීනව කියන එකේ තේරුම මොකක්ද? ආදීනව කියන එක තේරෙනව නේද හැමෝටම? මොකක්ද ආදීනව කියන්නේ? නරක ප්‍රතිඵල කියන එකයි. එතකොට මේකේ නරක ප්‍රතිඵල, එහෙම නැත්නම් ආදීනව අපි සිහි කරනවා නම් අන්න ඒ විදියට කරද්දී ඒ විතර්ක ටික අයින් වෙලා යනවා. ඒක තමයි මේ ඡේදයේ සරල අර්ථය. එතකොට ඒක උපමාවකින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සේයතහාපි භික්කවේ ඉත්තිහිවා පුරිසෝවා ධාරෝවා යුවා මණ්ඩන ජාතික අහිකුණ පේනවා, කුක්කුර කුණ පේනවා, මනුස්ස කුණ පේනවා, කණ්ඨේ ආසත්තේන අට්ටියෙය්‍ය හරායෙය්‍ය jigucchayya ඒවමේව කොහෝ භික්කවේ කියලා ඊට පස්සේ මේ මෙතන විස්තර කරනවා. කොයි වගේද මණ්ඩන ජාතිකයි කියලා කියන්නේ? සැරසෙන්න කැමති, ඒ කියන්නේ ටිකක් ලස්සනට ඉන්න කැමති පුරුෂයෙක් හරි තරුණයෙක් හරි ඉන්නවා. ඒ කෙනාට මොකද්ද වෙන්නේ? බෙල්ලට වැටෙනවා. කොහේ හරි අපි හිතමු ගමනක් යන අතරේ වෙන සතෙක් අරන් යමින් තිබුණු බලු කුණපයක් හරි, එහෙම නැත්නම් සර්පයෙක් හරි, මනුස්ස කුණපයක් හරි, අපි හිතමු මැරිලා කුණුන ගැරඬියෙක්ව අරන් යනවා වෙන සතෙක්. අපි හිතමු උකුස්සෙක් හරි මකෙක් හරි. ඒ අරන් යන අතරේ අපේ බෙල්ලට වැටෙනවා මේක. මේ කුණු වෙලා ඕජස් ගලන ගැරඬි කුණපය. බොහොම සතුටු හිතෙයිද? බොහොම සතුටු හිතෙයිද? කාලෙකින් මේ බෙල්ලේ මොකුත් පළඳනාවක් පළඳුවේ ගත්තෙත් නැහැ කියලා හිතනවද? ඉතින් ඒකෙන් බොහොම පිළිකුලක් හට ගන්නවා නේද? අන්න ඒ වගේ කියනවා තමන් මේ අකුසල් විතර්ක ඇති වෙද්දී ඒ විදියට අපි තේරුම් ගන්න ඕනේ මේ අකුසල් විතර්කවල මෙන්න මේ විදියේ විපාක තියෙනවා. මේවා හොඳ දේවල් නෙවෙයි. මේ විදියට කල්පනා කළොත් එහෙමනම් අපාය තමයි යන්න වෙන්නේ කියලා මෙන්න මේ අකුසල් විතර්කවල ආදීනව පැත්ත අපි සිහි කරන්න ගන්නවා. එහෙම සිහි කරගෙන යද්දි මොකද වෙන්නේ? ඒ අකුසල් විතර්ක ප්‍රහාණය වෙනවා. පැහැදිලිනේ? හරි, අපි කරන්න ඕන මේ ටිකයි. එතකොට ගොඩ දෙනෙක් කරන්නේ නැත්තෙම මේ ටික නේද? ඒ නිසා ඉතින් අපි හරි කරන්න ඕනේ. ඉතින් ලෝකේ අනිත් අය නෝකලට කමක් නැහැ. ඉතින් අපි භික්ෂුන් වහන්සේලා විදියට පැවිදි වෙලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින්නනේ. ඒ නිසා අනිත් අය බාහිර ගිහි අය කළත් නොකළත් අපි හරි මේ ටික අනිවාර්යයෙන්ම කරන්න ඕන. හරි, අපි ඒ ටිකත් අටුවාව පැහැදිලි කරගමු. තොර අහිකුණ පේන වා ඒ විදියට කියලා ඒ ටික පෙන්වුවේ. ඉතින් ඉතාමත් පිළිකුල් කුණප දක්වන්න තමයි ඉතින් මේ උදාහරණ කීපයක් දැක්ුවේ. ඉතින් අනිත් කුණප වුණත් ඒ වගේම පිළිකුල් තමයි. දැන් හාව හොඳ සතෙක් නේ, ඒ නිසා උගේ කුණපෙච්චර පිළිකුල් නැහැ. එහෙම එකක් තියෙනවද? දැන් කුණු වුණ හාවෙගේ කුණපයක් ඇඟේ වැටුණත් ඒත් ওই වගේම තමයි. ඉතින් මෙතන මේ ගොඩාක් පිළිකුල් බව දක්වන්න තමයි මේ උදාහරණ කීපයක් දැක්වේ කියලා කියනවා. ඒ අතරේ මනුස්ස කුණපයක් තියෙනවා ඈ. අතිජේගුච්ඡ පටික්කුල කුණප දස්සනත්තං කියලා කියන්නේ. පැහැදිලි නේද? ඉතින් මනුස්ස කුණපයක් ගොඩාක් ගඳ වැඩිම කුණප අතරේ තියෙන කුණපයක් කියලා කියනවා. හරි. ඊට පස්සේ ඉතින් මේ තියෙන වචන ඉතින් පැහැදිලි. ඒවා ඔක්කොම විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් මේ කියන්නේ කණ්ඨේ ආසත්තේන කියලා කියන්නේ ඉතින් කවුරු හරි තරහකාරයෙක් හරි ඇවිල්ලා ඒක ගෙනල්ලා බෙල්ලේ බඳිනවා. බෙල්ලේ ගැට ගන්නවා. එහෙම නැත්නම් කරේ දානවා. ඒ වගේ අවස්ථාවක්. අට්ටියේය හරායි ජිගුච්චේය ඒවා පැහැදිලි. ඒවා අට්ටියේය කියන්නේ දුකටපත් වෙනවා. හරායේය ලැජ්ජාවටපත් වෙනවා. ජිගුච්චේය පිරිකුලටපත් වෙනවා. හටගත් පිරිකුල් ඇත්තෙක් වෙනවා. පිරිකුලටපත් වෙනවා කියන එකයි. එතකොට පහීයන්ති කියන වචනේ විස්තර කරන්නේ මෙන්න මේ මේ කාරණයෙන් මේ අකුසල් ධර්ම සාවජ්ජයි වරද සහිතයි දුක් විපාක සහිතයි මෙන්න මේ විදියට මේවා වැරදි දේවල් මේ විදියට හිතන එක වැරදි දෙයක් මේ දේවල් සිහි කළොත් දුක් විපාක තමයි ඇති වෙන්නේ කියලා මේ විදියට තමන්ගේ ඥාන බලයෙන් විමසලා බලන කෙනාට ඒ වගේම අහි කුණප ආදිය වගේ අර සර්ප කුණප වගේ ගැරණි කුණක් වගේ මේ දේවල් පිළිකුල් කරන කෙනාට මෙන්න මේ කෙලෙස් ටික දුරු වෙලා යනවා යටපත් වෙලා යනවා. ඉතින් කාට හරි මේ විදිහට තමන්ට මේ කල්පනා කරලා මේ වගේ වැරද්ද දැක ගන්න බැරි නම් දැන් මොකක්ද ඔය කිව්වට මේ ලෝභ හිතේ තියෙන වැරද්ද කියලා දැන් තමන්ට තේරෙන්නේ නැහැ. ඔය කිව්වට ඉතින් ලෝභය ටිකක් හොඳයි වගේනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ දේවල් ගැන ටිකක් ලෝභයේ තිබ්බට ඉතින් ලෝභේ නැත්තම් ඉන්නත් අමාරුයි වගේ නේ ටිකක් කමක් නැහැ වගේ ලෝභයේ තිබ්බට කියලා හිතෙනවා නම් එහෙම හිතෙනවා නම් මොකද කරන්න කියන්නේ තමන්ට ඒකේ ඒ කෙලෙස් වල අකුසල් වල තියෙන ආදීනව වැටහෙන්නේ නැත්තම් තේන මෙතන කියන්නේ තමන්ට එහෙම කරගන්න බැරි නම් ඒ කිනා විසින් ගුරුවරයෙක් හෝ උපාධ්‍යායන් වහන්සේ වෙත එහෙම නැත්නම් වෙනත් වැඩිහිටියෙක් ඒ හැකියාව තියෙන සබ්‍රක්‍මචාරීන් වහන්සේ කෙනෙක් සංඝ ස්ථවිරයින් වහන්සේ කෙනෙක් වෙත එළඹිලා එහෙමත් බැරි නම් ගෙඩිය ගහලා භික්ෂු සංඝයාව රැස් කරලා තමන්ට ඇති වුණ කෙලෙසය ගැන කියන්න. දැන් මෙහෙම කියලා හැමදාම ගෙඩිය ගහන්න පුරුදු වෙන්නත් එපා මේ පොඩි දෙයකට නේද? නැත්තම් රෑමැද්දි ගෙඩිය ගහලා ඊට පස්සේ කලබල වෙනවනේ කට්ටිය. එහෙම නෙවෙයි මේ කියන්නේ. මේ අර කර මේක විසඳ ගන්නම බැරි අවස්ථාවක් වුණොත් මේ කියන්නේ. එතකොට එහෙම නැත්තම් තමන් ගුරුවරු ගාවට ගිහිල්ලා ඉතින් කතා බහ කරලා බලන්න ඕන ඒ අකුසල් විතර්කේ දුරු කරගන්න. ඉතින් මෙතන කියන්නේ එහෙම හොයා ගන්න බැරි වුණොත් තමයි ගෙඩිය ගහලා සංඝයා රැස් වුණාම කාරණාව ආරෝචනය කරන්න ඕන. බොහෝ දිනක් රැස් වුණාම එක කෙනෙක් එක භික්ෂුන් වහන්සේ කෙනෙක් හරි ඉඳීවි කොයි වගේ කෙනෙක්ද මේ විතර්කයේ ආදීනව පෙන්නලා තමන්ගේ ඒ අකුසල් විතර්කේ දුරු කරවන්න පුළුවන් එක නුවණැති ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ඉඳීවි කියලයි මේ කියන්නේ. එතකොට කාය විච්ඡන්දනීය කතාදීහි වාපන තේ විතක්කේ නිග්ගන් හිස්සති. එතකොට ඒ කය සම්බන්ධව කයේ තියෙන નિසරු බව කයේ තියෙන පිළිකුල් බව ආදී ගැන විස්තර කෙරෙන කතාවක් හරි කියලා මේ විතර්කය යටපත් කරાવી එතන ඉන්න කවුරු හරි කෙනෙක්. ඒ නිසා තමයි මේ විදිහට කවුරු හරි වෙත එළඹෙන්න කියලා කියන්නේ. පැහැදිලිද? ඒ ටිකේ තව මොනවා හරි ගැටලුවක් තියෙන ඉක්මනට අහමු බලන්න. දැන් වෙලාව ටිකක් ගිහින් තියෙන්නේ නේද? මොකක්ව ගැටලුවක් තියෙනවද තව? නෑ, පැහැදිලි. එහෙනම් අපි ඊළඟ කාරණාවත් කතා කරලා අදට හිමුණොත් නවත්තමුනේ. තව එක කරුණක් වගේ කතා කරලා ඊළඟ දවසේ ඉතිරි ටික කතා කරමු. එහෙම හොඳයි නේද? ද අද ඔක්කොම කතා කරන්න ඕනද? එහෙම එතකොට ටිකක් මේ විස්තර ඇතුව කතා කරන්න බැරි වෙයි. අපි හිමුණොත් ඊළඟ දවසේ බලමු ඉතුරු ටිකනේ. ආරදාස්ම කොහොමද හොඳ? කමක් නෑ. තව එකක් විතර වගේ අපි කතා කරලා ඉමු. ඊට පස්සේ ඊළඟ කාරණාව විස්තර කරන්නේ. ඒ විදියට තේ සම්පි විතක්කානං ආදීනවං උපපරිග්ගතෝ උපජ්ජಂತಿ ඒව පාපකා කුසලා විතක්කා, ඔය විදියට විස්තර කරනවා. ඒකට මේ විදියට ආදීනවය සිහි කරද්දිත් මොකද වෙන්නේ? අකුසල් විතර්ක උපදිනවා. දැන් පළවෙනි පියවර බැලුවා ඒකෙනොත් හරියන්නේ නැහැ. දෙවෙනි පියවර බැලුවා ඒකෙනොත් හරියන්නේ නැහැ. එහෙම වුණත් මොකද කරන්න කියලා කියන්නේ? තේන භික්කවේ භික්කුණා තේසං විතක්කානං අසති අමනසිකාරෝ ආපජ්ජිතබ්බෝ. මේකේ අපේ පොතේ මට මතක නම් තිබුණේ අසති මනසිකාරෝ කියලා. බුද්ධ ජයන්ති පතේ තියෙන අසති මනසිකාර කියලාද බලන්න පොඩ්ඩක්. තියෙනවද බුද්ධ ජයන්ති පොතක් කවුරු හරි ගාව? හරි. ඒතර කෙටියෙන්ම මෙතන අර්ථය අසති මනසිකාර කියලා කිව්වත් අර්ථය ගැලපෙනවා. ඒතර කෙටියෙන්ම කියන්නේ මේ විතර්ක සිහිකරණ එක වළක්වන්න කියන එකයි. අපි දැන් යමක් මෙනෙහි කරද්දී අකුසල් ඇති වෙනවා නම් ඒ සිහි කරමින් හිටපු එක අමතක කරන්න උත්සාහවත් වෙන්න. ඒක අමතක කරන්න. ඒ අකුසල් විතර්ක ඇති වෙන අරමුණ අමතක කරන්න කියලයි මේ කියන්නේ. කොහොමද මේක අමතක කරන්නේ කියන එක ගැන උපමාවකිනුත් මෙතන විස්තර කරනවා. සේයතහාපි භික්කවේ චක්ඛුමා පුරිසෝ ආපාතගතානං රූපානං අදස්සන කාමෝ අස්ස. සෝ නිමීලෙයවා අඤ්ඤේනවා අපලෝකෙය්‍ය. ඒවමේව කොහො භික්කවේ කියලා එතන විස්තර කරනවා. කොහොමද දැන් අපිට මොනවා හරි රූපයක් පේනවා, අපි බලන්න අකමැති. යන ගමන් අපි අකමැති කෙනෙක්ව දකිනවා. මොකද කරන්නේ? එක්කෝ ඇස් දෙක වහ ගන්නවා. එහෙම නැත්නම් වෙන පැත්තක් බලනවා. නේද? එහෙම තියෙන්නේ මේ බුද්ධ ජයන්තිත් එහෙම තියෙන්නේ. හරි. අසති අමනසිකාරෝ. එතකොට අපි ඒකේ අර්ථය කියන්නේ අපි අටුවාවෙන් ඒ ටිකක් බලමු. පැමිණි දෙකක් විදියට තියෙන්නේ නේ. හරි. එතකොට කෙටියෙන්ම තේරුම ඒක සිහි කරන් නැතුව ඉන්නවා කියන එකයි. ඒ අරමුණ සිහි වෙන එක මෙනෙහි වෙන එක වළක්ව ගන්නවා කියන එකයි තේරුම. හරි. එතකොට උපමාවත් පැහැදිලි නේද? උපමාවෙන් කියන කාරණාවත් පැහැදිලි. එතකොට අපි බලමු අට කතාවේ කොහොමද මේක විස්තර කරන්නේ කියලා. ඔව්, එතනත් විස්තර කරන්නේ අසති අමනසිකාර කියලාම තමයි. නේවසෝ විතක්කෝ සරිතබ්බෝ න මනසිකාතබ්බෝ. දෙකක් විදියට තමයි විස්තර කරන්නේ. අඤ්ඤ විහිතකේන භවිතබ්බං කියලා කියන්නේ. මොකක්ද කියන්නේ? ඒ විතර්කය සිහි කරන්න එපා, මෙනෙහි කරන්න එපා, අන්‍ය විහිත වෙන්න. අඤ්ඤ විහිතකේන භවිතබ්බං. මෙතන ව්‍යාකරණ යෙදීම කොහොමද? අඤ්ඤ විහිතකේන භවිතබ්බං. එයි මේක අඤ්ඤ විහිතකේන උනේ. අඤ්ඤ විහිතක කියලා තතියාවෙන් තියෙන්නේ මොකද? කමක් නැහැ නේද ව්‍යාකරණ ප්‍රශ්නත් ඇහුවට ඔය අතරේ. නිදිමත යන්නත් එක්ක කට්ටියට නේද? ව්‍යාකරණ ප්‍රශ්නෙකුත් අහපුවාම හොඳයි. මොකද්ද මෙතන ව්‍යාකරණ රීතිය? පවර චිත්තයස්ම කියමු බලන්න. නේද? ඔව්, තබ්බ ප්‍රත්‍ය තියෙන නිසා. ඊට පස්සේ තතියාවෙන් තියනවා. මොකද්ද මේ තතියාවෙන් තියන්න ඕන තබ්බපදෙත් එක්ක? තබ්බ ප්‍රත්‍යක් කියෙද්දී ඒකේ රීතිය මොකක් කොහමද? මේක මේ භවිතබ්බන් උනේ ඇයි? ඇයි ඒක භවිතබ්බෝ හරි භවිතබ්බා හරි එහෙම නොඋනේ? ඥානෝපමායස්ම. මොකක් හරි මතක් වෙනවද? මේ තබ්බ ප්‍රත්‍යයත් එක්ක යෙදෙන රටාව මතක ඇති. කොහොමද? තබ්බ ප්‍රත්‍යයත් එක්ක ඒ තබ්බ ප්‍රත්‍යයේ යෙදෙන ධාතුවේ කර්තෘ පදය තියන්න ඕන තතියාවෙන්. ඒකේ කර්ම පදය තියන්න ඕන ප්‍රතමාවෙන්. කර්ම පදය දිහා බලාගෙන තබ්බ පදය ඒ විභක්තියෙන් ඒ ලිංගයෙන් සහ ඒ වචනයෙන් තියන්න ඕන. පැහැදිලිනේ? එතකොට දැන් මේකේ කර්ම පදය මොකක්ද? භවිතබ්බං කියන එකේ කර්ම පදේ මොකද්ද? මොකද්ද? ඔය කර්ම පදයක් නැහැනේ. දැන් මේක අකර්මක ධාතුවක්නේ. අකර්මක ධාතුවක් එක්ක තබ්බ පදේ යෙදෙද්දී අනිවාර්යයෙන්ම මේ භවිතබ්බං ඒ විදියටයි ඒ රටාවටයි යෙදෙන්නේ. නපුංසක ලිංග විදියට සලකලා. පැහැදිලිනේ? එතකොට ඒක මතක තියාගන්න ඕනේ. ඒ නිසා තමයි ඒකේ කර්තෘපදයක් තියෙනවනේ. ඒක අනිවාර්යයෙන්ම තතිය. කර්මපදයක් නැහැ. ඒකත් එක්ක භවිතබ්බං කියලා ඒ රටාවටයි යෙදෙන්නේ. පැහැදිලිනේ? හරි. අමතර කාරණාව. ඒවත් දැනගන්න ඕන. නැත්තම් මේවා පරිවර්තනය කරද්දී වරද්දෙනවනේ. අන්‍ය විහිත විය යුතුයි. අන්‍ය විහිත විය යුතුයි කියලා අපි එතකොට පරිවර්තනය කරන්න සිංහලේ. මෙතන අර තතියාවට එන්න හේතුව මං කිව්වේ, තතියාවට එන්න හේතුව අර බොහෝ ධාතුව අකර්මක නිසායි. බොහෝ ධාතුව අකර්මකයි, ඒ නිසා මේක භවිතබ්බං කියලා කියන්නේ. අන්‍ය විහිත ඌවක විය යුතුයි, එහෙම අර්ථ ගන්න පුළුවන්. මෙතන ඒ වුණාට හේතුව බොහෝ ධාතුවේ මෙතන භවිතබ්බං කියන තබ්බ කිතකයේ කර්තෘ නිසා තමයි මෙතන තතියාව උනේ. හරි නේද? හරියට යම්කිසි රූපයක් නොබලනු කැමති පුරුෂයෙක් ඇස් වහනවා. ඇස් වහ ගන්නවද? අන්න ඒ විදියටම මූල කර්මස්ථානයේ අරගෙන ඉන්න භික්ෂුව විසින් සිතේ විතර්කයක් උපන්නම අන්‍ය විහිත විය යුතුයි. අන්න ඒ විදියට ඒ විතර්කය දුරු වෙනවා. ඒ විතර්කය දුරු වුණාම අපහු මූල කමඨහන අරගෙන ඉඳ ගන්න පුළුවන්. මූල කමඨහන කරගෙන යන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ විස්තර කරනවා. ඔව් තව ටිකක් කියනවා. ඉතින් එහෙම කරලත් දැන් අරමුණ වෙනස් කරන්න බලනවා. ඒ අරමුණ සිහි කරන්නේ නැතුව අරමුණ වෙනස් කරලා උත්සාහවත් වෙනවා අපහු මූල කමඨහනට එන්න. අමාරුයි. එහෙමනම් මොකද කරන්න කියන්නේ? ඉගෙනගත්තු යම්කිසි ධර්ම කතාවක් තියෙනවා නම් ඒක සද්දෙන් සජ්ජහායනා කරන්න කියලා කියනවා. දැන් මේ නිසා තමයි අපි අර සමහර දේවල් පාඩම් කරලා තියාගෙන ඉන්න එකේ වටිනාකම. පැහැදිලිනේ? තමන් යමක් පාඩම් කරලා තියාගෙන ඉන්නවා නම් ඒක සජ්ජහායනා කරන්න දැන් තියෙනවා. දැන් පාඩම් නැත්තම් කොහොමද සජ්ජහායනා කරන්නේ නේද? දැන් ඊට පස්සේ පොත තියෙන්නේ පුස්තකාලේ. පොත පුස්තකාලේ හරි කම්මැලි උතින්න යන්න කියලා එක්කෝ සැතපෙනවා. එතකොට දැන් අර විතර්කය තාම යටපත් වෙලා නැහැ. සමහරට හීනෙනුත් පේන්නේ ඒවා නේද? ඒක නිසා ඒ විතර්කය යටපත් වෙලා නැහැ. ඒ නිසා අපි අර දහම් කරුණු මතකේ තියාගන්න එකේ වටිනාකම මේකයි. ඒ නිසානේ පේරුකානි සවන්නන්සුණත් මතක් කරන්නේ අර සමහර සූත්‍ර කටපාඩම් කරන්න කියලා මතක ඇති. විජය සූත්‍රය, ඒ වගේ දේවල් මතක තියාගන්න කියලා කියලා තියනවා නේද? කොහෙද කියලා තියෙන්නේ? සාසනාවතරණයේ පොතේ අගහරියේදී කියලා තියෙනවා. ඒ නිසා මේ දේවල් ටික ඉතින් පාඩම් කරලා තියාගන්න ඕන. ඉතින් මෙහෙම අන්‍ය විහිිත වෙලා ඉද්දිත් ඒක ප්‍රහාණය වෙන්නේ නැත්තම්. ඔන්න ඊට පස්සේ මොකද්ද කරන්න කියන්නේ? තවිකයෙන් පොතක්, තවිකේ තියෙනවා පොතක්. ඒ පොතේ දැන් ඒ කාලේ මේ කියන තල් කොළ වගේ පොතක් ගැන මේ කියන්නේ. අපි දැන් කාලේ හැටියට නම් තමන් මොකක් හෝ පොඩි පොතක් ඉතින් තියාගෙන ඉන්න ළඟ නේද? ඒ තියෙන මොකක් හරි තියාගෙන ඉඳලා ඉතින් ඒකේ බුදු ගුණ දහම් ගුණ ලියලා තියෙනවා නම් ඒක අරගෙන ඒක කියවමින් අන්‍ය විහිත වෙන්න. ඒ කියන්නේ හිත වෙන අරමුණකට ගන්න බලන්න. අර අකුසල් විතර්කයෙන් අයින් කරගන්න දැන් අපි හිතමු තද බල රාග සිතක් ඇති වෙලා තියෙන්නේ. හිතෙන් අයින් කරගන්නම බෑ. මොකද කරන්න ඕන? මෙන්න මේ කියන දේවල් ටික කරන්නයි තියෙන්නේ. අර මුලින් කියපු පියවර 90. පැහැදිලිද? හා. ඉතින් ඒත් හරියන්නේ නැත්තම් මොකද කරන්න කියන්නේ? තවිකෙන් එළියට ගන්න කියනවා ගිනි ගානා දඬු දෙක. දැන් කාලේ මෙව නැහැ නේද? ඉතින් ඒ අරගෙන ඒක විමසලා බලන්න කියනවා. මේ තමයි උඩින් තියෙන අල්ලගන්න දීය. මේ තමයි යටින් අල්ලගන්න දඬ කියලා මේ විදියට ඒක සිහි කරමින් අන්‍ය විහිත වෙන්න කියනවා. එහෙමත් හරියන්නේ නැත්තම් සිපාටිකාව කියලා මේ කියන්නේ කුඩා පසුම්බියක්. ඒක එළියට අරගෙන ඒක ඇතුලේ තියෙනවා කොට මේ ආරකණ්ඩක මේ කියන්නේ නම් ඉදික ඒක වෙන්නේ නැති. ඔව් ඔව් කොහම අන්නව ඒ වගේ කටුවක් සමහර විට අර මොකක් හරි මිටක් විදින්න ඒ වගේ වටත් පාවිච්චි කරලා තියෙන මේක මම හිතන්නේ කොහම හරි කුඩා ලී විදි ලී වගේ එකක් හරි විදින කටුවක් කියන එකයි පේන්නේ. එතකොට ඒ කටුව දැන් ඒ කාලේ ස්වාමීන් වහන්සේලා ළඟ තිබිලා තියෙන දේවල් මේ කියන්නේ. දැන් කාලේ නැහැ මේවා. ආපහු මේ තමයි කතුර. මේ තමයි නියපොතු කපන නිය කපනය. මේ තමයි ඉදිකට්ට. මේ විදියට ඒවා වෙන් කර කර බලන්න කියනවා. මේ විදියට පරික්කාරං සමන්නානින් තේන අඤ්ඤ විහිත කියන භවිතබ්බං. කෙටියෙන්ම තේරුම ඒ කුඩා බෑග් එකේ තියෙන ඒවා වෙන වෙනම අරන් පැත්තකින් තිය කල්පනා කරන්න ඕන. මේ තමයි අසුවල්දී. මේ තමයි අසුවල්දී. මේ තමයි අසුවල්දී කියලා වෙන් කර කර බලන්න. එහෙම කරද්දි මොකද වෙන්නේ? අර තමන් සිහි කර කර හිටපු තමන්ට වද දුන්න රාග විතර්කය හෝ ද්වේෂ විතර්කය ඒක යටපත් වෙනවා. පැහැදිලිනේ? මේ වගේ මොකක් හරි තියෙනවද කට්ටිය ළඟ? මොකක් හරි ඉතින් දැන් ඥානෝපමාස්ම ගාව තියෙනවද මොකක් හරි? හරි. දැන් මේ විදියට කරලත් දැන් හරියන්නේ නැත්තම් ඊට පස්සේ මොකද කරන්න කියන්නේ? සූචින් ගහත්වා චීවරේ ජින්නට්ඨානං සිබ්බන්තේ නඤ්ඤ වි. දැන් සිවුරේ ඉරුණු තැනක් අරගෙන මහන්න පටන් ගන්න. ඉති කට්ටයි දැන් මැෂින් එකෙන් නෙවෙයි අතින් ඒ කාලේ මහලා තියෙන්නේ නේද? දැන් මැෂින් එකෙන් නම් තප්පර කීපෙන් ඉවරයි. මේක ඉතින් අතින් මහන එකක් ගැන තමයි මෙතන කියන්නේ. ඒකෙන් කියවෙන්නේ නැහැ. ඉතින් වෙන මොකක් හෝ වෙන අරමුණක යෙදෙන්න කියන එකයි මේ කියන්නේ. එතකොට මේ සිවුර මහන එක විතරක්ම නෙවෙයි මොකක් හෝ වෙන අරමුණක යෙදෙන්න කියන එකයි කියන්නේ. එතකොට මේ විදියට ඒ අකුසලය යම්තාක් ප්‍රහාණය වෙන තාක්කල්ම ප්‍රහාණය නොවී තියෙන තාක්කල් එහෙම නැත්නම් ඒක ප්‍රහාණය වෙන තුරුම ඒ කුසල කර්මය කරමින් අන්‍ය විහිත වෙන්න ඕන. දැන් අන්‍ය විහිත වෙනවා කියලා තව මොන හරි අකුසලයක්ද කරන්න ඕන? එහෙම නෙවෙයි. පැහැදිලි නේද? අන්‍ය විහිත වෙන්න මේ අකුසලේ නැති කරන්න කියලා වෙන මොකක් හරි අකුසල් විතර්කයක් හිත හිටියොත් එහෙම නෙවෙයි. මේ පැහැදිලිව පේනවා ඇති. තන්තං කුසල කම්මං කරොන් තේන අඤ්ඤ විහිත කේන භවිතබ්බං. එහෙමයි කියන්නේ. එතකොට තමන් වෙනත් කුසල කර්මයක යෙදෙන්න ඕන මේ විතර්කය දුරු වෙන තාක්කල්. ඒක ප්‍රහාණය වුණාම යටපත් වුණාම නැවතත් මූල කර්මස්ථානය අරගෙන ඉඳ ගන්න ඕන. හැබැයි කියනවා මෙන්න මෙහෙම කතාවක්. නව කම්මං පනන පට්ඨපේතබ්බං කස්මා විතක්කේ පච්චින්නේ කම්මට්ඨාන මානසිකා රස ඕකාසෝ නැහෝති. මේක හරියන්නේ නැහැ, මේක විතර්කය අයින් කර ගන්න අමාරුයි, මේ කුටියක් හදන්න ඕන කියලා කුටියක් හදන්න ගන්නවා. ටික වෙලාවක් හදාද ඉදදී අර විතර්කේ නම් අයින් වෙනවා. හැබැයි කුටිය හදන එක තමාට මාස ගානකින්වත් ඉවර කරන්න වෙන්නේ නැහැ. එතකොට දැන් භාවනාව කරන්න කාලයක් නැති වෙනවා. පැහැදිලි නේද? ඒ නිසා තමයි කියන්නේ මේ වගේ විතර්කයක් ඇති උනායි කියලා ඒ වගේ ලොකු වැඩක් පටන් ගන්න එපා කියන එකයි මේ කියන්නේ. පැහැදිලි නේද? කුඩා ඉක්මනින් ඉවර කරන්න පුළුවන් මේ විතර්කය යටපත් කරගන්න පුළුවන් මට්ටමේ වෙනත් කුසලමය කුසල් කටයුත්තක් තමයි පටන් ගන්න කියන්නේ. ලොකු වැඩක් පටන් ගන්න එපා කියන එකයි කියන්නේ. හරි. ඊට පස්සේ තව කතාවක් කියන්නේ පුරාණයේ හිටපු පඬිත කියන්නේ නුවණැත්තෝ නව කර්ම කරලත් හැබැයි විතර්ක සිඳගත්තා කියලා ඔන්න කතාවක් කියනවා. තිස්ස කියන සාමණේරයන් වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ තිස්ස මහා විහාරයේ තමයි වාසය කළේ. ඉතින් ඒ තිස්ස සාමණේරයන් වහන්සේ ඇවිල්ලා කියනවා, ස්වාමීනි මට සිවුරු අරින්න හිතිලා තියෙන්නේ කියලා කියනවා. දෙක උකට ලී වුණා කියලා මේ කියන්නේ. ඉතින් සිවුරු අරින්න හිතිලා ඊට පස්සේ ඉතින් තෙරණංශේ මේ සාමණේරයන් වහන්සේට කියනවා, එවත්නි මේ විහාරයේ මේ පැම් පහසු වෙන්න වතුර අඩුයි, මාව අරගෙන මාව එක්කන් යන්නකෝ මේ සිතුල්පව්වට කියලා කියනවා. ඊට පස්සේ ඉතින් එතෙන්ද වැඩම කෙරෙව්වා. ඊට පස්සේ මේ සාමණේරයන් වහන්සේට අර තෙරුන් වහන්සේ කියනවා, මේ විහාරය ඇවැත්නි සංඝික සේනාසනයක්, මේ සිතුල්පව්ව සම්පූර්ණ සංඝිකයි, ඒ නිසා මට පුද්ගලික කුටියක් හදලා දෙන්න පුළුවන්ද කියලා දැන් මේ ගෝලයාට මතක් කරන්නේ. ඊට පස්සේ ඉතින් හොඳයි ස්වාමීනි කියලා ඉතින් උන්වහන්සේ මුලපටන්ම සංයුත්ත නිකාය පුහුණු කිරීමත් මේ ලෙන සුද්ධ කිරීමත් තේජෝ ධාතු කසින පරිකර්ම කිරීමත් කියන කටයුතු තුනම එකටම පටන් ගත්තා. එහෙම පටන් අරගෙන කර්මස්ථානය අර්පණා දක්වා දිනු කළයි කියනවා. සංයුත්ත නිකායේ ඉවර වෙනකම්ම පාඩම් කරලා තියෙනවා. ලෙන සම්පූර්ණ සුද්ධ කරලා අවසන් කරලා තියෙනවා. ඒවා ඔක්කොම කරලා උපාධ්‍යායන් වහන්සේට ඒක දැනුම් දුන්නා. උපාධ්‍යායන් වහන්සේ ඊට පස්සේ සාමණේරයනි, ඉතින් ඔබ වහන්සේ බොහොම අපහසුවෙන් වෙහෙසෙන් දුකින් කරපු කටයුත්තක්නේ. මුලින්ම ඉතින් එහෙනම් ඔබ වහන්සේම මේකේ වාසය කරන්න කියලා ඒ ශිෂ්‍යයාටම දෙනවා කුටියේ වැඩ ඉන්න කියලා. ඉතින් ඒ සාමණේරයන් වහන්සේ රාත්‍රිය පුරාවටම දිනේ වාසය කරමින් ඍතුසප්පාය ලැබලා විපස්සනා වඩලා අරහත්ත්වයට පත් වෙලා පිරිණිවුණා කියලා කියලා තියෙනවා. දිනුනාත්ගේ ධාතු වරගෙන චෛත්‍යයක් කළයි කියලා කියලා තියෙනවා. මේ ඒ අටකතා ලියන කාලේ වෙනකනොත් තිස්සත් හේර චෛත්‍ය කියලා ඒ චෛත්‍ය තිබුණයි කියලා කියනවා. මෙන්න මේ කියපු මේ විදියට කටයුතු කිරීම තමයි අසති පබ්බය කියලා මේකට නම් කළේ. ඒ කියන්නේ ඒ අකුසල් මනසකාරය සිහි නොකර සිටීම. හරි. එහෙමනම් අදට ඇති කාලයේ අවසන්. එතකොට මෙන්න මේ විදියට ඉතින් අපිටත් ඉතින් මේ විදියට අකුසල් විතර්ක දුරු කරගන්න ඉතින් මේ සූත්‍ර දේශනාවත් හේතුපනිශ්‍රය වේවා කියලා ඉතින් අපි කල්පනා කරගමු. ඉතින් එතන ඒ වගේම අපි සිහි කරගන්න ඕන අපිට ඉතින් මේ වගේ වටින උපදෙස් මේ දේවල් දැනගන්න ලැබුණේ සර්වඥ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණ නිසායි, ශ්‍රී සද්ධර්මය ලෝකේට පහළ වුණ නිසායි, මහා සංඝ රත්නේ ලෝකේට පහළ වුණ නිසායි. ඒ වගේම ඒ ශ්‍රී සද්ධර්මය මේ තාක් කාලයක් දක්වා ඒ සත්පුරුෂ උතුමන් වහන්සේලා විසින් අඛණ්ඩව රැකගෙන පැමිණි නිසායි. ඒ නිසා අපි මේ රැස් කරගත්තු සෑම කුසල ධර්මයක්ම ත්‍රිවිධ රත්නේට උතුම් පූජාවක් බවට පත් වේවා. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මය මේ තාක් කාලයක් රැකගෙන පැමිණි පුරාණ ආචාර්ය උතුමන් වහන්සේලා හැම දිනෙකටම ගුරු පූජාවක් බවට පත් වේවා. ඒ වගේම මේ සද්ධර්මය විස්තර කරමින් ග්‍රන්ථ ආදී රචනා කරන්න යෙදුණු අතීත ආචාර්ය උතුමන් වහන්සේලා හැම කෙනෙකුටමත් එම අපට පිරිසිදුව පැවිද්ද උපසම්පදාව ලබා මේ ශාසනයේ කටයුතු කරන්න උපකාර සලසා දුන්නෝ අපේ ආචාර්ය උපාධ්‍යාය සෑම කෙනෙකුටමත්. ඒ වගේම අපිට මේ ශ්‍රී සද්ධර්මය පිළිවෙලකට ඉගෙන ගන්න උදව් උපකාර කරන්න යෙදුණු ඒ අපේ ගුරු ස්වාමින් වහන්සේලා සෑම කෙනෙකුටමත් අපට උපකාර කරන්න යෙදුණු මේ පැවිදි ජීවිතය මේ ආකාරයෙන් ගෙවන්න මේ ආකාරයෙන් කටයුතු කරන්න උදව් උපකාර කරන්න යෙදුණු සෑම සියලු දෙනෙකුටමත් දැක බලා සතුටු වෙන ඥාති හිත මිත්‍රාදී සෑම සියලු දෙනෙකුටමත් ඒකාන්ත වශයෙන්ම මේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතුපනිශ්‍රය වේවා. අපි සියලුටමත් ඊ타මාත්ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ කුසලයත් හේතුපනිශ්‍රය වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඉතින් මේ අපි දැනගත්තු කරුණු අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඉතින් අපේ ජීවිත ඒ අකුසල් වලින් දුරු වුණ කුසලයන්ගෙන් පිරුණු සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරගන්න නැමුණු ප්‍රතිපත්තිකාමී ජීවිත බවට පත් වේවා කියන අදහසත් අපි ඇති කරගනිමු.